ਤੇਰਾਂ 17 ਸਾਲ ਦੇ ਆਟਮ ਅੰਦਰ ਤਪੀ ਸੁਬਰਦ ਪਰਦੀ ਨੇ ਅੰਗਾਰੋ ਦਾ ਦਿਨ ਪੈ ਤਿੰਨ ਕੁਜਦਾ ਹੰਗ ਧਰਮ ਸਾਗ ਅੱਛਾ ਆਰੰਭ ਕਰਨ ਲਈ ਸੁਦਰ ਮਨ ਨੇ ਤੇ ਅਦਾ ਤਪ ਕੇ ਅਨੁਪਮ ਪਾਵੇ ਗੇ ਗੌਰਨੀ ਸਵਾਮੀ ਨਾਮ ਸੇ ਨਮਕ ਅਨਵਸਰ ਸੰਬੰਧ ਲਾਈਨ উপরে প্রয়োজন আরম্ভ করছে।
සියලු දෙනාට තෙරුවන් සරණයි. අද දවසේදීත් අපි කුජදාමුව ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ නිසා අද දවසේදීත් අපි බලාපොරොත්තු වෙනවා සූත්‍ර දේශනාවක් පිළිබඳව අපි සාකච්ඡාවක් කරන්න, අදහසුව මාරු කර ගැනීමක් කරන්න. අද බලාපොරොත්තු වෙන්නේ පළවෙනි උපාදා පරිතස්සනා කියන සූත්‍ර දේශනාව පිළිබඳව කතා කරන්න. එහි භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම නම් වූ තිලෝතිරක ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ සියලු ලෝක සත්‍යා කෙරෙහි මහා කරුණාවෙන් යුක්තව දේශනා කරන්නට යෙදුන සූත්‍ර දේශනාවක්. අපගේ ගුරු දේවෝත්තම නම කියන්නට අවසරයි. අතිපූජනීය අලව්වේ අනෝමදස්සේ අපේ ස්වාමින් වහන්සේ පසුගිය දවස්වල කරන්නට යෙදුන දේශනාවක් ඇසුරෙන් ඒ ලිඛිතව වාචිකව දේශනා කරපු සූත්‍රය ලිඛිතව පළ කරලා තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳව කතා බහ කිරීමක් තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ නිසා අපගේ ගුරු දේවෝත්තමයන් වහන්සේගේ ගුණයක් මේ වෙලාවේ මම ඉච්චිතින් සිහිපත් කරමින් මේ කටයුත්ත ආරම්භ කරමු. තෙරුවන් සරණයි. හොඳයි. මේ දේශනාව සාවිනාශ කරලා තියෙන්නේ පඨම උපාදා පරිතස්සනා සූත්‍රය ඇසුරෙන් 2024 අප්‍රේල් මාසේ 8 වෙනිදා කරපු දේශනාවක්. ඒ ඇසුරෙන් තමයි සාකච්ඡාව තියෙන්නේ. ඒක ආරම්භ කරනවා මේ විදිහට. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්තුනි, බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයකට පහළ වෙලා අවිද්‍යා අන්ධකාරයෙන් ඉන්න මේ ලෝකයේ සත්‍යයන්ට යථාර්ථවාදී දහමක් පෙන්වනවා. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා අවිද්‍යා අන්ධකාරයෙන් ඉන්න මේ ලෝකයේ සත්‍යයන්ට යථාර්ථවාදී දහමක් පෙන්වනවා. බුදුරජාණන් වහන්සේ ලෝකයකට පහළ වුණාට පස්සේ යථාර්ථවාදී දහමක් තමයි පෙන්වන්නේ. කාටද? අවිද්‍යා අන්ධකාරයේ වෙලිලා පැටලිලා ඉන්න අයට. අවිද්‍යා අන්ධකාරයේ ඉන්න කෙනෙකුට පේන්නේ නැහැ. පේන්නේ නැති අයට ආලෝකය ලබා දීමක්. ඉතින් මම මෙන්න මේ වගේ පුංචි කාරණයක් කියන්නම්. ඔන්න පුජ්‍යලෙව දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක්ගේ ඇස් පේනවා, අනිත් කෙනාගේ ඇස් පේන්නේ නැහැ. ඔන්න ඇස් පේන කෙනාටත් ඒ වගේම ඇස් පේන්නේ නැති කෙනාටත් ඔය දෙන්නම ඉන්නකොට හොඳටම මහා ඝන අන්ධකාරයක් තියෙන්නේ. විශාල ඝන අන්ධකාරයක් තියෙන්නේ. හැබැයි කෑලි කපන තරම් අන්ධකාරයක් තියෙද්දි, ඝන අන්ධකාරයක් තියෙද්දී ඇස් පේන කෙනාට පේන්නෙත් නැහැ. ඒ වගේම ඇස් පේන්නේ නැති කෙනාට පේන්නෙත් නැහැ. ඇයි ඒ එහෙම වෙන්නේ? එහෙම වෙන්න හේතුව තමයි අන්ධකාරය නම් පවතින්නේ, ඇස් පේනුණත් පේන්නේ නැහැ, ඇස් නොපෙනුණ කෙනාට පේන්නෙත් නැහැ. එතකොට ඒ අතරට අපි හිතමු විශාල ආලෝකයක් සූර්යා පායනවා කියලා, ඉර පායනවා කියලා. ඒ ඉර පායනකොට එක දෙයක් වෙනවා, ඒ තමයි ඇස් පේන කෙනාට, පෙනීමේ හැකියාව තියෙන කෙනාට පේන පටන් ගන්නවා, පේන්නේ නැති කෙනාට කොහෙත්ම පේන්නේ නැහැ. එතකොට මෙතෙන්දී හරි වටින කාරණා දෙකක් තිබුණා. මොකද්ද වටින කාරණය? ආලෝකමත් වෙන නම් ඇස් පෙනීමේ හැකියාව තියෙන්නත් ඕන. ඒ වගේම පෙනීමේ හැකියාව තිබුණට වැඩක් වෙන්නේ නැහැ ආලෝකයක් ඉරපායනවා කියලා. ඉරපායන්නත් ඕන නේද? ඒ කියන්නේ දැන් අපි හිතමු දැන් ලෝකෙට ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ පහළ වෙලා නැහැ. හැබැයි ඇස් පේන අයත් ඉන්නවා, ඇස් පේන්නේ නැති අයත් ඉන්නවා. අපි හිතමු මේ ආලාරකාලාම උද්දකරාම පුත්ත වගේ ඒ ගුරුවරු සාමාන්‍ය අය නෙමෙයි. මහා මේ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන කාරණාවන් කරා ගියපු ධර්ම විනයක් ඔවුන් සන්තකව තිබුණා. ඊතර වෙන දහමත් එක්ක නෙමෙයි යථාර්ථවාදීව. නමුත් ඒ අයත් ලෝකයෙන් ඈතර වීමක් හේවුවනේ. ඒට අදාළ ධර්ම විනයක් තිබුණනේ. එතකොට ඒ අයත් ලෝකයෙන් ඈතර වුණේ නැහැ. ඊට පස්සේ ඒ පිළිබඳව හෙව්වේ නැති අය ඈතර වුණෙත් නැහැ. අනබාන එතකොට බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වුණා වුණේ නැති කාලයක, මේ බුද්ධ වචනයක් ඇහෙන්නේ නැති කාලයක හොඳ හැකියාවක් තිබුණත්, ඒ හැකියාවක් නොතිබුණත් එයාලට ආලෝකයක් ලැබෙන්නේ නැහැ. හරියට ආලාර කාලාම උද්දකරාම පුතෝගේ වගේ අතිවිශිෂ්ට ගුරුවරු ඉඳෙද්දී. අපි හිතමු මෙහෙම හොඳට විචක්ෂණ හැකියාවක් තියෙන අයත් ඉන්නවා, හොඳට විචක්ෂණ හැකියාවක් නැති අයත් ඉන්නවා. අන්න විචක්ෂණ හැකියාව තියෙන කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ ආලෝකයට පුනත් එයා ඈතරෙම. වෙයි බුදුරජාණන් වහන්සේ පෙනුණත්, බුදුරජාණන් වහන්සේ පෙනුණත් පින්වතුනේ අපිට අපේ පැත්තේ හැකියාව නැත්නම් අපිට ඈතර වීම කරා යන්න පුළුවන් කමක් නැහැ. පින්වතුනේ මේකට මම සාමාන්‍ය විදියට සිහිපත් කරන්නම් කරුණු තුනක්. අපිට තියෙන්නට ඕන පළවෙනි කාරණේ තමයි වුමනාව. මේ සම්බන්ධයෙන් අපි තියෙනවන මොකද්ද? වුමනාව තියෙනවන. වුමනාව නැත්තම් හැකියාව තිබුණත්, එවැගේම බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණත්, කල්යාණ මිත්‍රයෙක් පහළ වුණත් ඒකට වැඩක් වෙන්නේ නැහැ. එයාට වුමනාව නැත්තම්. ඊළඟට එතකොට අපි කියමු මේ වුමනාවක් අවශ්‍යයි. එවැගේම තමයි වුමනාව හොඳටම තියෙනවා. හැබැයි කල්යාණ මේ හැකියාවනේ. අපිට නිවන් දකින්න ඕමනාව අවශ්‍යතාවය හොඳටම තියෙනවා. නිවන් දකින්න ඕමනාව අවශ්‍යතාවය උපරිම හොඳට උපරිම ඕන. හැබැයි අපේ පැත්තේ හැකියාව නැහැ. අපේ පැත්තේ දක්ෂතාවය නැහැ, හසුරුතාවය. හැබැයි ඕමනාව තිබූ පමණින් ඒ දක්ෂකම කියන දේ, හසුරුතාවය කියන දේ නැත්තම්, විචක්ෂණශීලී ගතිය නැත්තම් අපිට කල්යාණ මිත්‍රයෙක් හමු වෙන්නේ නැහැ. දැන් අපිට කල්යාණ මිත්‍රයෙක් කියලා හමු වේවි. කවුද? ගුරුවරයෙක් හමු වේවි. ලෝකේ ඉන්න පැවිදි උතුමෙක් හමු වේවි. සත්පුරුෂයෙක් හමු වේවි. කතා බහ කරાવી. ඊට පස්සේ වන්දනාමාන කරાવી. ඊට පස්සේ අපි ඒ ගුරුවරයාත් එක්ක අපි තුන් පැවිදි උතුමෙක්, අපේ ගුරු සමහර බුදුරජාණන් වහන්සේ සමග පෙන්වන මේ ගුරුවරයෙක් දකීවි, ඒ පිළිබඳව අහාවි, දන් පහන් පූජ කරාවි, ඇසුරු කරාවි, නිගතු පෛරුපාසනය කරාවි, ඔක්කොම කරාවි, එකට ඉඳේවි, මේ ළඟ ළඟ හිටී ඉඳේවි. හැබැයි ලෝකයේ සත්පුරුෂ කෙනෙක් හමුවේ. හැබැයි ලෝකයේ සත්පුරුෂ කෙනෙක් හමු වුණාට කල්යාණ මිත්‍රයෙක් වෙන්නේ නැහැ. මොකද අපිට මේකේ තියෙන උවමනාවයි වගේම දක්ෂතාවය කියන කාරණාද. ඔන්න ඔය උවමනාව තිබුණත්, දක්ෂතාවය තිබුණත් වැඩක් වෙන්නේ නැහැ. මොකද්ද? කල්යාණ මිත්‍රයෙක් සම්මුඛ වෙන්නේ නැත්නම් දැන් පෙස්ස කන්දරක සූත්‍රයේදී පෙස්ස කියන්නේ හොඳ හැකියාවක් තිබිච්ච කෙනෙක් නේ. හැබැයි යාට ස්වාමිනී අපිට බොහෝ වැඩ තියෙන අය, ඉතින් අපිට බොහෝ කටයුතු තියෙන අයනේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ කියනවා යමකට සුදුසු කාලය නම් ඒ කාලයේ බව දැනගන්න කියලා. දැන් එයාට ඌමනාවක් තිබුණා. හැබැයි හැකියාව තිබුණා නම් කල්යාණ මිත්‍රයා හමු වුණේ නැහැ නේද? සමහර විටක අපි භාග්‍යතුන් වහන්සේ ගාව, කල්යාණ මිත්‍රයා ගාව ඉන්න පුළුවන්. ඌමනාව ඕන තරම් තියෙන පුළුවන්, දක්ෂතාව නැති වෙන පුළුවන්. ඌමනාවක් තිබිලා ඊට පස්සේ දක්ෂතාවයක් තිබිලා කල්යාණ මිත්‍රයෙක් සම්මුඛ වෙන්නේ නැත්නම් අන්න අපිට ඒකත් පාඩුයි. හැබැයි කොහොම නමුත් කල්යාණ මිත්‍රයෙක්ගේ සෙවණේ ඉඳෙද්දී ඒ කල්යාණ මිත්‍රයා උත්සාහවත් කරවද්දී අපිට ඌමනාව ඇති කර ගන්නට පුළුවන්. ඒ වගේම මේ කල්යාණ මිත්‍රයා නිතරම සත්පුරුෂයි. ඒ නිසා අපිට අපි ඉන්න තැනින් අපිට ආමන්ත්‍රණය කරලා දක්ෂතාවය ඇති කරවන්න උපකාරයි. ඉතින් ඒ නිසා අර කල්යාණ මිත්‍රයෙක්ගේ සෙවණ, කල්යාණ මිත්‍රයෙක්ගේ වටිනාකම කියන දේ මට අපිට ඌමනාව නැති වුණත් ඇසුරේ ඉන්නකොට ඌමනාව ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම දක්ෂතාවය නැති වුණත් ඒ දක්ෂතාවය උපද්දවන්න කල්යාණ මිත්‍රයෙකුට විශාල උත්සාහයක් ගන්න වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මොන අතින් බැලුවත් කල්යාණ මිත්‍රයෙක්ගේ ඇසුරක ඉන්න එක හරි වටින කාරණයක්. ඉතින් ඒ නිසා කල්යාණ මිත්‍රයන් නියම නිවරදිවම සම්මුඛ වෙන්න නම් උමනාවක් දක්ෂතාවයක් මේ කොහොම අවශ්‍ය වෙනවා. ඒකට පළවෙනි කාරණේ හැටියට අපි කතා කරේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා අවිද්‍යා අන්ධකාරයෙන් ඉන්න මේ ලෝකයේ සත්‍යයන්ට යථාර්ථවාදී ධර්මයක් පෙන්වනවා. මොන බුදුරජාණන් වහන්සේ අවිද්‍යාවෙන් ඉන්න ලෝකයට යථාර්ථවාදී ධර්මයක් පෙන්වනවා. ඒ යථාර්ථවාදී ධර්මය අන්න දැන් බුදුරජාණන් වහන්සේ කල්යාණ මිත්‍රත්වයෙන් යථාර්ථවාදී ධර්මය කියලා දෙනවනේ. ප්‍රඥාවන්ත උදවිය අවබෝධ කරගෙන අන්න එක අවබෝධ කරගන්නේ කවුද? අන්න දක්ෂ අය, හැකියාව තියන අය. ප්‍රඥාවන්ත උදවිය, ප්‍රඥාවන්ත උදවිය මොකද්ද කරන්නේ? අවබෝධ කරගෙන ලෝකයේ තුල කොටු වෙලා ඉන්න මුලාවෙන් ඉක්මනවා. අන්න දැන් එතකොට ලෝකයේ තුල කොටු වෙලා ඉන්නව නම් ඉන්නේ මොකක් නිසාද? මුලා වීමක්. ඒ කියන්නේ මුලාවෙන්, මෝහයෙන්, නොදන්න කමෙන් තමයි ලෝකයේ තුල කොටු වෙලා ඉන්නේ, සිරගත වෙලා ඉන්නේ, රාමුගත වෙලා ඉන්නේ. මේ 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 බැමි, මේ පදනම්, මේ පවුරු, මේ තාප, මේ සීමා කඩල බිඳල දාන විසිරවලා එතර වෙන්නේ කවුද? ප්‍රඥාවන්ත උදවිය. එතකොට ඒ යථාර්ථවාදී ධර්මයේ ප්‍රඥාවන්ත උදවිය අවබෝධ කරගෙන ලෝකයේ තුල කොටු වෙලා ඉන්න මුලාවෙන් ඉක්ම වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොපමණ ඇසුණත් ඔන්න අරෙන් එන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොච්චර ඇහුණත් යම් කිසි කෙනෙක්ගේ හිතීමේ ශක්තිය නැත්නම්, නුවණක් නැත්නම් මමත්වය කියන කාරණාව ප්‍රධාන කරගෙන ඉන්නවනම්, මමත්වය කියන කාරණාව ප්‍රබල කරගෙන ඉන්නවනම්, ඒ කියන්නේ ඒ තුළින් බාහිර ලෝකයට ඉස්මතු වෙන කෙලෙස් තමයි දැඩි බව, තම්බය, මමායනි, තමගේ අදහස් එක්කම වාසය කරන එක. එතකොට කියනවා බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ කොච්චර ඇහුණා යම් කිසි කෙනෙකුට හිතීමේ ශක්තිය නැත්නම්, ඒක හරියට කලයක් මුණින් අතට හරවලා කොයි තරම් අතවත් කළත් ළිඳක තියෙන වතුර නිම වේවි. හැබැයි කලය නම් පිරෙන්නේ නැහැ. අන්න ඒ වගේ කොයි තරම් ධර්මය වුණත් යම් කිසි කෙනෙකුට හිතීමේ ශක්තිය නැත්නම්, හිතන ගතිය නැත්නම්, නුවණක් නැත්නම්, එයාට නුවණක් එන්නේ නැත්නම් ඔන්න සිද්ධ වෙන කාරණේ තමයි මමත්වය කියන කාරණාව ප්‍රධාන කරගෙන ඉන්නවනම්. එයා දැන් මමත්වය කියන කාරණේ ඉස්මතු වෙලා තියෙන්නේ මොකක් නිසාද? හිතීමේ ශක්තියක් නැත්නම්, ඒ වගේම ඇහෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් ඇහෙන්නේ නැත්නම්, එයා ඉන්නේ මමත්වය කියන කාරණාව ප්‍රධාන කරගෙන ඉන්නවන මමත්වය කියන කාරණාව ප්‍රබල කරගෙන ඉන්නවන එයාගේ මමත්වය කියන කාරණාව මොකක්ද වෙලා තියෙන්නේ ප්‍රබල කරගෙන ඉන්නවන ඒ කියන්නේ ඒ තුළින් බාහිර ලෝකයට ඉස්මතු වෙන කෙලෙස් තමයි ඔන්න දැන් එයා හැතුලා එයා කියන්නේ ආධ්‍යාත්මී මමත්වය කියන ඝනකමින් තර වෙලා ඉන්නවනම් බාහිර ලෝකයට ඉස්මතු වෙන කාරණයක් තමයි දැඩි බව. එයා දැඩි, ඝනයි, තදයි, තම්බය, මමායනේ, මම කියලා කියන්නේ මම කියන්නේ මමත්වය කියන්නේ මගේ කියන එක. ආයනේ කියලා කියන්නේ ගමන් කරන. ආයන කියන්නේ මාර්ගය. මගේ කියන එකත් එක තමයි යන්නේ. මගේ කියලා ගන්න එක මම ආයනය කරනවා කියන්නේ මගේ කියලා ගන්නකම වැඩි. ආයන කියලා කියනවා මාර්ගයට මම කියන්නේ මගේ. මගේ කියලා ගන්න එකත් එක යනවා යන්නේ. තේරම මගේ මට යම්කිසි අයිතිත්වයක් එක තමයි නිතර යන්නේ. තමන්ගේ අදහස් එක්කම වාසය කරන්නේ. එයා නිතරම වාසය කරන්නේ කාගේ අදහස් එකද? තමන්ගේ අදහස් එක තමයි වාසය කරන්නේ. තමන්ට මොනවා හරි සාධාරණීකරණය කරන සාධාරණ කරුණක් එනකොට සාධාරණී කියන්නේ සාධාරණට අයත් කියන එකයි සාධාරණය සාධාරණී කියන්නේ සාධාරණ කරුණත් එක්ක එකතු වෙලා ඉන්න බව මේ හැම එකකින්ම කියවෙන්නේ මොකක් හරි සාධාරණ කාරණයක් එනකොට ඒකත් එක්කම එකතු වෙලා ඉන්නේ මේ හැම එකකින්ම කියවෙන්නේ මමත්වය දැඩි බව තම්බය කියන එක. එතකොට හැම වෙලේම ඒ අයට තමන් ඇත්තයි කියලා කොටු කරගත්ත හරි කියලා කොටු කරගත්ත රාමුවක් එක ඉන්න නිසා එයාල දැන් හැමතිස්සෙම රාමුවකනේ ඉන්නේ. එයා පිටපණ ඉක්ම මෙන්න මේ කාරණත් එක තමයි ශ්‍රද්ධා. අපි ගිය සතියේ කතා කරා ඇදහිල්ලෙන් විශ්වාසයෙන් ගන්න රුචි කැමැත්තෙන් ආපු දේවල් එක එයා ඉන අනුසව අහපු දේවල් එකම එයා ඉන. ආකාර පරිවිතක්ක කියලා කියන්නේ තමන් හිතලා ගත්ත විදියක් එකෙන් දිච්චිඥානකන්ති. නිඥානකන්ති කියලා කියන්නේ වැරදි විදියට ගත දෘෂ්ටියත් එක්ක තමයි ඉවසන්නේ. කියන මේ කරුණු ඉක්මවන. තර්කාවචර නොවන දහමකට යන්න අමාරුයි. එයාට අර සම්බේ නිසා දැඩිකම නිසා මේ සද්දාරු කියනුස්සව ආකාර පරිවිතක්ක දිච්චි නිඥානකන්ති කියන මේ කරුණු ඉක්මවන තර්කාවචර නොවන යතක්කාවචර තර්කයේ හැසිරීමක් නොවන දහමකට යන්න මොකද වෙන්නේ? අමාරු වෙනවා. හොඳට හිතලා බලන්න. හොඳට හිතලා බලන්න කියනකොට මේව වාක්‍ය හැටියට විතරක් ගන්න බෑ අපිටනේ. දැන් අපි හොඳට හිතලා බලන්න කියනකොට ඕන දැන් අන්වේෂණය කරන්න තමන්ගේ අතුලාන්තයේ අපේ ජීවිතයේ පැත්තට හැරිලා බලන්න. හොඳට කියන්නේ හොඳට මේ තමන්ගේ පැත්ත දිහා බලන්න පොඩ්ඩක් කල්පනා කරන්න. උඩට හිතලා බලන්න. අපි එදිනෙදා ජීවිතය ගත කරනවා. දැන් මේ කතා කරන්නේ අපි දවසේ දෛනික දේවල් කටයුතු කරද්දී. ඒ කියන්නේ ගෙදර දොර, අම්මා තාත්තා, දුව පුතා, ස්වාමියා බිරිඳ, මේ ගෙදර ඉන්න සහෝදර සහෝදරියන්, එහෙම නැත්නම් මගේ අසල්වාසීන්, මගේ ඥාතීන්, මගේ හිතමිත්තන් මොකද්ද කියලා දෙන කාරණේ මේ අපේ ස්වභාවයම මොකද්ද? අපේ ස්වභාවයම තමයි රළු ගතිය, තද ගතිය, ඝන ගතිය නේද? ඒ තමයි සාමාන්‍ය ස්වභාවය. ඒ නිසා අපිට කියනවා සාමාන්‍ය ජීවිතය ගත කරද්දි පවා. ඒක නිසා අපි සාමාන්‍ය ජීවිතය ගත කරද්දි පවා අපි උත්සාහ කරන්නට ඕන මම ආයනේ ඉක්මවන චින්තනයක් ඇති කරගන්න. මමත්වයේ කියන කාරණාවට යොමු නොවන චින්තනයක් ඇති කර ගන්න. අන්න දැන් පින්වතුනි මේ ඇත්තරම යථාර්ථවත් කියන්නේ මේ අර්ථානිතවම මේ මමායනයට පහර වදින්නේ මොනව මොන වෙලාවටද? ප්‍රඥාවක් භාවිත කරන්නේ. හරි ඒක හරි. දැන් ප්‍රඥා දැන් අපි කවදා හරි අපි මෙහෙම යනකොට කරන් යනකොට මේ ප්‍රඥාවක් ඇති වුණාට පස්සේ ඒකෙන් මමායනය දුර වෙයි කියලා එහෙම බෑ. ඒක හරි. හැබැයි ඒකට මෙහින් පරිස්කාර සපයන්න ඕනනේ. අන්න මේ දේශනාවේදී අපිට ඉස්මතු කරලා ස්වාමීන් වහන්සේ කියලා දෙනවා, ඒක නිසා අපි සාමාන්‍ය ජීවිතය ගත කරද්දී පවා, දෛනික ජීවිතයේ කටයුතු කරද්දී පවා අපි උත්සාහ කරන්නට ඕන මම ආයෙනේ ඉක්මවන චින්තනයක් ඇති කරන්න. ඒ කියන්නේ මට තැනක් නොයන විදිහට කටයුතු කරන්න ගොරෝසු මට්ටමින් අපි උත්සාහ කරන කියලා සයින්හන්ස කියනවා. මමත්වය කියන කාරණාවට යොමු නොවන චින්තනයක් ඇති කරගන්න ඕන. මමත්වය කියන කාරණාවට යොමු වෙන්නේ නැති චින්තනයක් ඇති කරගන්න කියලා කියනවා. මෙන්න මේ සඳහා තමයි බාහිරව කල්‍යාණ මිත්‍රයේ ගුරුවරේ කියන කාරණාව වැදගත් වෙන්නේ. මේ වචනේ හරි ලස්සන තැනක් මේ ඉස්මතු කරලා තියාගන්න ඕන. මම මට ආවේ දැන් පින්වතුනි මේ මිනිස්යාගේ මේ ස්වභාවය මොකද්ද? මම කැමති මට ඕන විදියට ජීවත් වෙන්න නේ. එහෙනම් මම කැමති හැමතිස්සෙම ඕනම කෙනෙක්ගේ ස්වභාවය මොකද්ද? කියන්නේ අනිත් මට මගේ පාඩුවේ ඉන්න දෙන්න. මං මගේ නිදහසට කවුරුත් ඇඟිලි ගහන්න එපා. මං මගේ ජීවිතේට ඇඟිලි ගහන්න එන්න එපා. මට බාධා කරන්න එන්න එපා. ආදි වශයෙන් කියනවා නේද? ලෝකේ හැටියට ඒක තමයි ස්වභාවය. හැබැයි ධර්ම මාර්ගයේදී අපිට හික්මෙන්න නම් බාහිරව කවුද අවශ්‍ය වෙන්නේ? සත්පුරුෂ කල්යාණ මිත්‍රයෙක් අවශ්‍යයි. අන්න එතකොට එයාට තියෙන්නේ ජී කවල පොවල අන්දවල පලන්දවන මේ ශරීරය විතරක් එයාට අයිති වෙයි. හැබැයි මේ මොනවාද කරන දේවල්, කියන දේවල්, හිතන දේවල් මේ ඔක්කොම යටත් වෙන්නේ, ඒ ඔක්කොම මෙහෙය වෙන්නේ කල්‍යාණ මිත්‍රේ යටතේ නේද? ගුරුවරේ කියන කාරණාව වැදගත් වෙන්නේ ඒකට. එතකොට දැක්මක් භාවිත නොවුනත් හැබැයි දැක්මක් භාවිත වීමේදී සිදුවෙන වැඩපිළිවෙලට විශාල හුරුවක් දෛනික ජීවිත පැවැත්මේදීම තමන්ට ආවේණිකත්වයක් ලැබෙන්නේ නැහැ. කල්‍යාණ මිත්‍රයෙක්ගේ උපකාරීත්වයෙන් ඊට අනුගතව ජීවත් වෙන්නේ. මොකද හේතුව අපි අපිට ඕන විදියට නම් යම්කිසි කටයුත්තක් කරන්නේ. දැන් අපි අපිට ඕන විදියට නම් යම්කිසි කටයුත්තක් කරන්නේ අපි අපේ රාමුව තුල යමක් ඇත්තයි කියලා අරගෙන ඉන්නේ. ඔන්න අපි අපේ රාමුව තුල යමක් ඇත්තයි කියලා අරගෙන ඉන්නේ. යමක් හරි කියලා අරගෙන ඉන්නේ. එතකොට ඒ හරි කියලා ඇත්තයි කියලා ගත්ත කාරණාව නිසා මොකද වෙන්නේ? සක්කාය දිට්ඨිය පෝෂණය වෙමින්, මමත්වය පෝෂණය වෙමින් ලෝකයේ තුල දුන්නස තමන්ගේ ජීවිතය කරා යමු. අන්න අපිට වෙන්නේ මොකද? සක්කාය දිට්ඨිය තර වෙන තරමට, ඝනකම තර මමත්වයේ ඝනකම තර වෙන තරමට ලෝකයේ තුල දුක් දුොම්නස තමන්ගේ ජීවිතය කරා යමු. මොන කාට හරි ලෝකයේ දුක් දුොම්නස කියන දේ අතිශය බහුලයි නම් එයාට එයා සන්තුෂ්ත නැත්තම් ජීවිතේ සැහැල්ලු නැත්තම් එයා හැමතිස්සෙම කනස්සල්ලෙන් නම් ඉන්නේ. එයාට ලද දෙයකින් සතුටු වෙන්න බැරි නම් හැමතිස්සෙම විසිරිච්ච බවක නම් ඉන්නේ. මතු යම් බලාපොරොත්තු තියෙනවනම් එයාගේ ඇතුළත සංසිඳීම ශාන්ත බව ජීවිතය තුළ නැත්නම් එයාගේ ඒ තරමට තියෙන දෙයින් සෑහීමකට පත් වෙන්න බැරි නම් නැති දේ කෙරෙහිම නම් කනස්සල්ල ඊට පස්සේ එයාට සතුටු වෙන්න බොහෝ දේවල් අවශ්‍යයි නම් ලැබෙන දෙයකින් සතුටු වෙන්න අමාරුයි. ඊට පස්සේ පුංචි දෙයකට ගැටෙනවා නම් පුංචි දෙයක නොරිස්සුම් සහගත ස්වභාවයක් නම් එන්නේ. මිත්‍රශීලී නැත්තම්, ප්‍රේශීලී නැත්තම් පුංචි දෙයකට කම්පා වෙනවා නම් අන්න යන්නේ ධනත්වය වැඩි. මමත් ඒ ධනත්වයගේ වැඩි. හැබැයි කල්යාණ මිත්‍රයෙකුගේ ඇසුර සෙවණ ඉන්නවා නම් එයාට ආවේනිකත්වයක් නැහැ. දැක්මන් භාවිත නොවුනද අන ආවේනිකත්වයට ඉඩක් එන්නේ නැහැ. එයාට එයාගේ ජීවිතය හරි සැහැල්ලුයි, සුවදායකයි, සනීපයි, සිසිල් ගත කරන්න එයාට උපකාරයක් තියෙනවා. ඔන්න ඊළඟට හරි ලස්සන වටින කාරණයක් ඔන්න මේ ලෝකේ ඔන්න බලන්න මේ ලෝකේ සත්‍යයට දුක දොම්නස. දුක කියන්නේ කායික දුක් කියන එක, දොම්නස් කියන්නේ හිතට ඇතිවෙන මානසික දොම්නස්. මේ ලෝකේ, මේ ලෝක සත්‍යයට දුක දොම්නස ඇතිවන කාරණාව වන්නේම ඒ මමත්වයට කොටු කරගත්ත රාමුවමයි. මොකද අපව ගත්තොත් මේ ලෝකේ සත්‍යයට දුක දොම්නස ඇතිවෙන කාරණාව වන්නේම ඒ මමත්වයට කොටු කරගත්ත රාමුවමයි කියලා දේ. විවිධ විදියට දුක දොම්නස එනවා. ලෙඩවීම, වයසට යාම, මරණය. දැන් හිතන්නකෝ, මේ මං කැමති, මගේ ජීවිතයට කැමති, හැබැයි ලෙඩවීමට අකමැති. මගේ ජීවිතයට මං කැමති, වයසට යන්න අකමැති, මගේ ජීවිතයට කැමති, මරණයට අකමැති. එහෙම එකක් වෙනවද? නෑ නෑ, ජීවත් වීම කියන්නේම මේ ස්වභාවයන්ට මුහුණ දෙන්න වෙනවද නැද්ද? ලෙඩ වෙන්නේ නැද්ද? ලෙඩ වෙනවා. වයසට යන්නේ නැද්ද? බලන්නකෝ ඔබ. දැන් මේ කියන්නේ, දැන් මුලින්ම කිවනේ ජීවිතේ දිහා හැරිලා බලන්න කියලා. බලන්න අපේ අපේ දැන් හොඳට ඔළුවේ ඉඳලා දෙපතුල දක්වාම බලන්න අපේ ඉන්ද්‍රිය කීයක් දැන් දුර්වල වෙලාද කියලා. දැන් බලන්න අපිට හැකියාවල් කොච්චර අඩුයිද කියලා. බලන්න කී තැනක් ඇඟේ පතේ ද කියලා. බලන්න අපිට මේ අවනතයිද කියලා බලන්න. අපේ ඇඟ, අපේ ශරීරය නඩත්තු කරන මේ ශරීරයේ නැනේ ලෙඩවීම, වයසට යාම, මරණය කරා යමු. ප්‍රියයන්ගෙන් වෙන්වීම, මං කැමති දේවල් ලැබෙන්නේ අයින්. අප්‍රියන් හා එකතු වීම, අප්‍රිය කාරණා එකතු වෙනවා. ඒ වගේම තමන් හිතන විදිහට යමක් සිදුවීම, මම මෙහෙම හිතාගෙන ඉන්නවා, හැබැයි ඒ දේ සිද්ධ වෙන්නේ නැහැ. තමන් අකමැති දේවල් සිදුවීමෙන් තමන් යම් කිසිවක් කරන්න අකමැති නම් ඒ කරුණ ඔන්න බලන්න, ඒ කාරණේ සිදු වෙනකොට අන්න එතකොටත් දුක දුම් සිදු. මං කැමති දේ වෙන්නේ නැහැ, අකමැති දේ වෙනවා, අන දුක දොම්නස එනවා. ඒ වගේම ගැටීම වගේ මේ සෑම දෙයක් වෙනවා. එතකොට මෙන්න මේ කාරණාව අපේ ජීවිතය තුළ එන්නේ මොකක් නිසාද බලන්න හොඳට අවධානය දෙන්න. එතකොට මෙන්න මේ කාරණාව අපේ ජීවිතය තුළ එන්නේ අර මමත්වය කියන කාරණාවේ කොටු කරගත්ත නිසා. අන්න අර මුලින් කියපු සියලු කාරණා එන්නේ මොකද්ද? මම කියලා ආපු තැන මට කායික දුක්, මට මානසික දුක්, ලෙඩවීම, වයසට යෑම, මරණයට පත්වීම, ඊළඟට අප්‍රිය දේවල් අහිමි වීම, අප්‍රිය දේවල් එකතු වීම, තමන් කැමති දේ ඒ විදිහටම නොවෙනකොට දොම්නස, කැටීම, මේ ඔක්කොම ඇයි? අර මමත්වය කියන කාරණාව. දැන් මටනේ ඉන්නේ ඔය ඔක්කොම. හැබැයි මමත්වය කියන කාරණාව කොටු වෙන්නේ නැත්නම් මටනේ අර ඔක්කොම එන්නේ. මමත්වය කියන කාරණාවය එන්නේ නැත්නම් මමත්තං සෝ අසං වින්දං නත්ති මේතින සෝචති. අර අදිමුත්ත කියලා තීර ගතාවක් තියෙනවා. පින්තුනක් කවුරු දන්නගන්නේ? මමත්තං, මමත්වය සෝ හිතෙම, මමත්වය සෝ හිතෙම, එතෙම මමතේ අසං වින්දං. වින්දනය කරන්නේ නැත්නම්, ලැබීමක් වෙන්නේ නැත්නම්. නත්ති මේ ඉති, මට නෑ, මගේ එක නැති වුණා කියලා. නත්ති මේ ඉති, නත්ති මේ ඉති න සෝචති, යා ශෝක කරන්නේ නෑ කියලා. අන්න බලන්න, අර මට කියලා එන්න තියෙන දේවල් මමත්වය, මමත්තං සෝ අසං වින්දං. ඔහු මමත්වය වින්දනය කරන්නේ නැත්නම්, ලැබීමක් කරා යන්නේ නැත්නම් නැති මේ තින සෝචති, මට කියලා ආපු කාරණාවන් එක න සෝචති, ශෝක කිරීමක් වෙන්නේ නැහැ කියලා කියනවානේ මේ ගාථාව. හොඳයි, ඔන්න ඊළඟ ඒ කාරණේත් වැදගත්. මමත්වයට කොටු වුණේ නැත්නම් ලෝකයේ තුල අපට ඕන විදිහේ ස්වභාවයක් ගොඩනැගෙන්නේ නැහැ. ඒ කියන්නේ මමායනේ මුල් කරගත්ත යම් ඕනයක් තියෙනවා, ඒ කෝණේ අතහැරීමෙන් යුක්තව ජීවිතය ගත කරන්න පුළුවන්. එතකොට ලෝකයේ තුල ගොඩනැගෙන සංස්කාරය ඔන්න මොකද්ද මේ කියන්නේ? එතකොට ලෝකයේ තුල ගොඩනැගෙන සංස්කාරය. ඔන්න ලෝකයේ තුල සංස්කාරයන් තියෙනවා කතාවක් නෙවෙයි. ඒකට අවධානයෙන් බලන්න. එතකොට ලෝකයේ තුල හැබැයි ගොඩනැගෙන සංස්කාරයන් තියෙනවා කියනේනවත් එහෙමත් නෙවෙයි. ඒ විදිහට ඊට පස්සේ මොකද කරන්නේ? මේ ලෝකයේ තුල තියෙන සංස්කාරයන් නෙවෙයි කියලා ඒක අතහැරලා ඊට පස්සේ අපි අල්ලගන්න යනවා මොකද? ලෝකයේ තුල ගොඩනැගෙන සංස්කාරයන් කියලා දෙයක් තියෙනවා කියලා ඒකාන්තයෙන් තියෙනවා කියලා එහෙම යන්නත් පුළුවන්. එහෙම යන්නත් එපා. මේ ධර්මයේ දෙන්නේ ලෝකයේ තහවුරු කරගන්න නෙවෙයි. ධර්මයේ දෙන්නේ ලෝකයට දෙන්නේ මේ විචක්ෂණයක් කරලා මේකෙන් ඉතර වෙන්න. දැන් අපි මේක ලෝකෙට දැන් ලෝකයේ ඇත්ත කියන එකකුත් නෙවෙයි, නැත්ත කියන එකකුත් නෙවෙයි, මේ සකස් වීමක් සංස්කාරයක් තියෙනවා කියලා. ඔය තියෙන සංස්කාර කියලා එහෙම ඒ ඊළඟට අපි තියෙන සකස් වීම කියලා යන්න යනවා තියෙන සංස්කාර කියලා. එහෙම යන්න එපා. එහෙම ගියොත් වරදිනවා. එතකොට ලෝක සංස්කාරයන් මේ ලෝකෙට කියන ඕනනේ නේද? සංස්කාරයන් සිදුවීම් වෙනස් වෙලා යන තැනදී. ඔන්න ඊට පස්සේ යනවා ලෝක සංස්කාරයන් කියලා දෙයක් තියෙනවා. ඒවා වෙනස් මේ ඒ සිදුවීම් වෙනස් වෙලා යන තැනදී. දැන් මෙහෙම කියවුර පස්සේ අපි යොමු වෙන සංස්කාර කියන්නේ මොකද්ද, සිදුවීම් කියන්නේ මොකද්ද කියලා කියන කර්මය මේ ලෝකෙට කියද්දි ලෝකයාගේ ස්වභාවයම ලෝකෙට ගලප ගන්න එක, ජීව අත්දැකීම් ලෝකෙට එකතු කරගන්න. හැබැයි මේ කියන කාරණේ ඉස්මතු කරලා ගන්න, සිදුවීම් වෙනස් වෙනවා යන තැනදී ඒවායේ ගතිය තමයි ඒ සිදුවීම්, ඒ සංස්කාර පවතින බවක ලැබීමක් වෙන්නේ නැහැ. සංස්කාරයන්ගේ ස්වභාවයේ පවතින බවක ලැබීමක් වෙන පවතින බවක ලැබීමක් වෙන්නේ නැහැ කියන එකයි මේ කියන්නේ. පවතින බවක් කියන එක සංස්කාරවල ස්වභාවය. මොකද ඒ සිදුවීම තමයි, ඒවයි ගතිය තමයි, ඒ සිදුවීම ඒ සංස්කාර පවතින බවක ලැබීමක් වෙන්නේ නැහැ. එතකොට ඒ සංස්කාරයන්ගේ සංසිඳීම, එතකොට ඒ සංස්කාරයන්ගේ සංසිඳීම ඒ ආකාරයෙන් සිදුවෙද්දී මම අර මම කියලා කෙනෙක් ලෝකේ වාසය කරද්දී, මම කියලා කෙනෙක් ලෝකේ වාසය කරද්දී එයාට දුකක් හටගන්න ඉඩක් නැති වෙලා යනවා. නැත්තම් ලෝකේ දුකක් ඇති වෙනවා. එක්ක කය මුල් කරගෙන වෙන්න පුළුවන්. කයට තමන් ගොඩක් ආස කරද්දී කොමන හෝ කාරණාවකින් කය ලෙඩ වෙනකොට, කයට වේදනාවක් එනකොට අපි අර ලෝකයේ ස්වභාවය හා එකතු වුණාට පස්සේ දුක දුම්නසින් හිතට සිතුවිල්ලක් එනවා. ඔන්න එකතු වෙලා ඉන්නකොට සිතුවිල්ලක් ඇහැට රූපයක් දකින කාරණාවක් වෙනවා. කනට ශබ්දයක් අහන කාරණාවක් වෙනවා. නාසයට ආග්‍රහණය කරන කාරණාවක් වෙනවා. දිවට රස ලැබෙන කාරණාවක් වෙනවා. මේ කුමන හෝ කාරණාවක් ඔස්සේ ඇද මෙතන කියන්නේ මේ මගේ හැට රූපයක් තියෙන රූපයක් පේනවා, මගේ කනට තියෙන ශබ්දයක් ඇහෙනවා, මගේ නාසයට තියෙන ආග්‍රහණයක් දැනෙනවා කියන එක නෙමෙයි. මගේ දිවට තියෙන රසයක් දැනෙනවා කියලා කියනවා එහෙම කියනවත් නෙමෙයිනේ. දිවට රස ලැබෙන කාරණාවක් වෙනවා. මේ කුමන හෝ කාරණාවක් ඔස්සේ අපි යමක් කොටු කරගෙන ඉන්නවනම්, අපි යමක් කොටු කරගෙන ඉන්නවනම්, අපි යම් කිසි විදිහක කොටු වෙලා ඉන්නවනම්, අන්නේ කොටු වෙච්ච කාරණාව නිසා ඒ ලැබීමක් හැටියට දැන් මේක ලැබීමක් හැටියට වෙන්නේ මොකක් නිසාද? කොටු කරගත්තොත් ඒ ලැබීමක් හැටියට පවතිනක් හැටියට ස්ථිර භාවයක් නැති නිසා ඒ කාරණාවේ ස්වභාවය අපි තුලින්ම මමත්වයේ එක ගොඩනැගුණු කාරණාවක් තියෙනවා. හැබැයි මේ ගොඩනැගීමේ යථාර්ථය නොදකින නිසා එයාට දුක දුම්නස හට ගන්න. ගොඩනැගීමේ යථාර්ථය තියෙන යථාර්ථය නෙවෙයි, ගොඩනැගීමේ යථාර්ථය ගොඩනැගුණු යමක් තියෙනවත් නෙවෙයි. මේක මේ ලෝකෙට කියන්න ඕන විදියයි ස්වාමීන් වහන්සේ අපිට කියන්නේ. හැබැයි ඒ ගොඩනැගීමේ යථාර්ථය නොදකින නිසා එයාට දුක දුම්නස හට ගන්නවා. ඉතින් ඒ නිසා අපි ජීවිතයේ මූලිකව පුරු කරගන්නට ඕන. ඔන්න එතනතර හරි වැදගත්. මේ කියන්නේ කාටද? ජීවිතයේ මූලික වශයෙන් දැක්ම භාවිතයෙන් විය යුක්ත, දැක්ම භාවිත වෙද්දි සිදුවේවි. මෙන්න අපිට කියනවා, අපිට යෝජනා කරනවා සාමිනාංශ අපිට මේක අපි ජීවිතේ මූලිකව හුරු කරන්න ඕන කියලා කියන මොනවද? දැඩි භාවය කියන එක ඉක්මවන්න. ඔන්න දැඩි භාවය කියන එක ඉක්මවන්න අපි හුරු වෙන්න ඕන අපේ ජීවිතේ පැත්තේ. කම්මැලි කියන එක, කම්මැලිකම කියන එක ඉක්මවන්න. අන්න අපිට කියනවා අපිට අපේ පැත්තෙන් කරන්න පුළුවන් පැත්තෙන් ගොරෝසුවට කියනවා දැඩි භාවය, මේ රළු භාවය, තද ගතිය නේද? යමක් ඉවසන්න බැරි කම, තවත් කෙනෙක්ගේ අදහස එකක් අදහසක් එකතු වෙන්න බැරි කම, මමමයි නිවැරදි, මගේ එකමයි හරිම එක. අන්න ඒක එක ඉක්මවන්න කියලා කියනවා අපේ ජීවිතයේ මූලික මට්ටමේ. කම්මැලිකම එක, කම්මැලිකම කියන එක ඉක්මවන්න කියලා කියනවා. තමන්ට කොටු වෙච්ච රාමුව කියන එක ඉක්මවන්න. තමන් හරි කියන රාමුව එක ඉන්න එක ඉක්මවන්න. ඒකට පුළුවන්කමක් ලැබෙන්නේම අන්න ඒක. දැන් මම කොහොම හරි දැඩි බව අයින් කරනවා, මං කොහොම හරි කම්මැලිකම නැති කරනවා, මං කොහොම හරි කොටු වෙච්ච රාමුව ඉක්මවනවා, තමන් හරි කියන එක මං කොහොම හරි ඉක්මවනවා. හැබැයි එහෙම කරාට වෙන්නේ නැහැ. දැන් අපි කැමති නැද්ද ඒකට? කැමති. කැමති වුණාට ඒක වෙන්නේ නැහැ. ඇයි ඒක එහෙම වෙන්නේ නැත්තේ? ඔන්න ඒකට පුළුවන් කමක් ලැබෙන්නේම, ඒකට පුළුවන් කමක් ලැබෙන්නේ කියන්නේ මොකක්ද? දැඩි භාවයේ ඉක්මවන්න, කම්මැලිකම ඉක්මවන්න, තමන්ට කොටු වෙච්ච රාමුව කියන එක ඉක්මවන්න, තමන් හරි කියන රාමුව එක ඉන්න එකත් එක ඉක්ම වෙන, ඒකට පුළුවන් කමක් ලැබෙන්නේම. ඔන්න හිතන්න පුළුවන් හැකියාව අපි තුල ටික ටික දිනනවා. දැන් හිතන්න පුළුවන් හැකියාව, චින්තන ශක්තිය අපි තුල ටික ටික දියුණු වෙද්දී තමයි අර දැඩි භාවය කියන දේ ක්‍රමිකව පෑල දොරින් පැනල දුවන්නේ. කම්මැලි කියන්නේ තමන්ට කොටු වෙච්ච රාමු, මේ හැම එකක්ම සිද්ධ වෙන්නේ අපි තුල ටික ටික දියුණු වෙද්දී. මොකද හිතන්න පුළුවන් කියන වටිනෝනේ දේ කාරණේ. හරි වටිනවා, හරිම වටිනවා. දැන් ඒ දැන් අර මම කියන්නේ ගන්න මමත්තේ තද බව දුරු වෙන නම් සිටීමේ හැකියාව, අන සිටීමේ හැකියාව ඇති වෙන කෙනා යමක් කිය තද කරගෙන ඉන්න යන්නේ නැහැ කියන එක නේ යම් එකකින් ඉස්මතු වෙන්නේ නේ. හරි ටික හරි වටිනවා. මම තා චුට්ටක් කියවන්නම්කෝ ඉස්සරහට. ඊට පස්සේ අපි මේ අපි අදහස් අපි හුවමාරු කරගමු, කතා කරගමු. ඊට පස්සේ ඒක නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් කරා අපි ටික ටික යනකොට අපේ ජීවිතයේ විවිධ අංගයන් දියුණු වෙනවා. ඔන්න ඊළඟට දැන් මූලික වශයෙන් කිව්ව මොකද? හිතන්න පුළුවන් හැකියාව ඇති කරගන්න කියලා නේද? ඒක නිසා බුදුරජාණන් වහන්සේ ධර්මයක් කරා අපි ටික ටික යනකොට මේක එක සැරේට කඩන් වැටෙන එක ආකාශ්මික දෙයක්, එහෙම දෙයක් නෙමෙයි. මේක ටික ටික යනකොට මේක ක්‍රමානුකූලව කරද්දී අපේ ජීවිතයේ විවිධ අංගයන් දියුණු වෙනවා. ඔන්න අපේ ජීවිතේ මොනවද දියුණු වෙන්න ඕන කියලා කියන්නේ විවිධ අංග දියුණු වෙන්නට ඕන. මොනවාද? මම ආයෙනට කොටු වෙලා නම් තවමත් අපි හිතන්නේ, අපි තාම හිතන්නේ මම ආයෙනට කොටු වෙලා නම්. අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල සැබෑම ප්‍රයෝජනෙ, සැබෑම අර්ථය සිද්ධ වෙලා නෑ කියලා කියන බුදුරජාණන් වහන්සේගේ නේද? මට වතුර ගේන්න ඕන, මම පතුල බිඳිච්ච කලයක් නම් අරන් යන්නේ මට වතුර හම්බ වෙනවද? නෑ. මම පතුල බිඳිච්ච, දැන් පතුල බිඳිච්ච කර කලයේ කියන්නම් බෑ, ඒක කලයක්. පතුල බිඳිච්ච භාජනීට කලයක් කියන්න බෑ. හැබැයි කලය කියනකොටම කියන්නේ වතුර ගේන්න පුළුවන් ඉන්න හැකියාව තියෙනවා. එතකොට අන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සැබෑම ප්‍රයෝජනේ, සැබෑම අර්ථය සිද්ධ වෙලා නැහැ කියලා කියනවා. අපිට ටික ටික හරි මම ආයනේ ඉක්මවන වැඩ පිළිවෙලක් තියෙනවා නම් දැන දැක, මොන වචන දෙකක් තියෙනවා? දැන දැක ඒ කාරණාව ඉක්මවනවා නම් අන්න ක්‍රමානුකූලව අපේ ජීවිතයේ ධර්මයන් කරා යොමු වෙන වැඩ පිළිවෙලකට යන්න. ඒකට අර හිතන ගතියත් එක්ක මේ මොකද්ද වෙන්නේ? ක්‍රමානුකූලව තමයි අපි ප්‍රතිපදාවකට යමුයි. ඒකේදී කිව්වා ඔන්න හරි වටින තැන ප්‍රායෝගිකත්වයක් ඉස්මතු කරනවා. හොඳට කවුරුත් අවධානයෙන් ඉන්න ඔනේ, හිත පිට යවන්න එපා, බාහිරට යවන්න එපා, හොඳට අවධානය තියන්න, හොඳට ස්ක්‍රීන් එක දිහා බලාගෙන ඉන්න. ඔබට පේනව නම් බලන්න පුළුවන් නම්. එතකොට මේ මම කියනකොට හොඳට අවධානයෙන් ඉමු. එතකොට දැන් හිතලා බලන්න. ඔන්න දැන් හිතලා බලන්න කියලා කියන්නේ දැන් හිතන්න කියලා කියන්නේ. අපට ලෝකය කියලා ගොඩ නැගෙන්නේ මොකක්ද? ඔන්න ලෝකය කියලා ගොඩ නැගෙන්නේ මොකක්ද? එතකොට දැන් හිතලා බලන්න. ඔන්න දැන් හිතන්න අපට ලෝකය කියලා ගොඩ නැගෙන්නේ මොකක්ද? අපිට ලෝකය කියලා ගොඩ නැගෙන්නේ යම්කිසි විදියක්, ස්වරූපයක්, හැඩයක් ඉස්මතු වෙන එක. මම ඔබෙන් අහනම් ප්‍රශ්නේ, අපිට ලෝකය කියලා ගොඩ නැගෙන්නේ මොකක්ද? ඊට පස්සේ ඔන්න අපිට ලෝකය කියලා ගොඩ නැගෙන්නේ යම්කිසි විදියක්, ස්වරූපයක්, හැඩයක් ඉස්මතු වෙන එක. අන්න ලෝකය කියලා කියන්නේ යම්කිසි විදියක්, ස්වරූපයක්, හැඩයක් ඉස්මතු වෙන එක. අන්න ලෝකය කියලා ගොඩ නැගෙන්නේ යම්කිසි විදියක්, ආකාරයක්, හැඩයක් ඉස්මතු වෙන එක. ඉස්මතු වෙන එක ඇස, කන, නාසය, දිව, කය, මනස කියන මේ කරුණු ඔස්සේ ලෝකය හා එකතු වෙනකොට. මොන් දැන් අපි ලෝකයත් එක්ක එකතු වෙන්නේ මොකෙන්ද? ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, මනසෙන් කියන මේ කරුණු ඔස්සේ, මේ කරුණු ඔස්සේ ලෝකය හා එකතු වෙනකොට අපට ඉස්මතු වෙන්නේ ස්වරූපයක්, හැඩයක්, විදියක්, ආකාරයක්. ඇස, කන, නාසය, දිව, කය, මන ඔස්සේ ගොඩනැගෙන ලෝකයේ ඉස්මතු වෙන්නේ මොකද්ද? ස්වරූපයක්, විදියක්, හැඩයක්, ආකාරයක්. අපි මේ ස්වරූපය, හැඩය, විදිය, ආකාරය මම කියන කාරණාවක් එක්ක එකතු වුණ නිසා ඔන්න වැඩේ වැරදුනා. මොකද්ද උනේ? ඇස, කන, නාසය, දිව, කය, මන ඔස්සේ ගොඩනැගින්නේ මොකද්ද? ස්වරූපයක්, හැඩයක්, විදියක්, ආකාරයක්. අපි මේ ස්වරූපය, හැඩය, විදිය, ආකාරය මම කියන කාරණාවක් එක්ක එකතු වුණ නිසා ඔන්න අරකට එකතු වෙනවා. මොකද? මම කියන කාරණාවක් එක්ක එකතු වුණ නිසා මම ඒක හා එකතු වුණාට පස්සේ අපි ඒක තේරුම් ගන්න යන්නේ කොහොමද? මොන දැන් අපි තේරුම් ගන්න යන්නේ කොහොමද? මම ගත්ත නිමිති, පාට, හැඩතල, සටහන් මෙන්න මේවා එක තේරුම් ගන්න යනවා. අර ආකාරයේ විදිය හැඩය මම තේරුම් ගන්න යන්නේ මොකද්ද? ඒ ආකාරයේ විදිය හැඩය මේ ස්වරූපය එක ඒකර මම ගත්ත ඔන්න මම මොකද්ද කරන්නේ? මම ගත්ත පාට, හැඩතල, සට මෙන්න මේවා එක තේරුම් ගන්න යනවා. ඒවා එක තේරුම් ගන්න යනවා කියලා කියන්නේම අපි ඒහා එකතු වෙලා, අන්න ඒකත් එක්ක එකතු වෙලා ඒක ඇත්ත කරගෙන ඉන්නවා. හැබැයි අපට පුළුවන්කමක් ලැබුණොතින් සිහියක්, නුවණක්, වීරයක් වර්ධනය වෙනකොට ලෝකයේ ස්වરૂපයක් ඉස්මතු වෙන තැනදී ඔන්න සිහියක්, නුවණක්, වීරයක් ඉස්මතු වෙන්න ඕන. ඔන්න එතකොට ලෝකයේ ස්වરૂපයක් ඉස්මතු වෙන තැනදී ඒ ඉස්මතු වෙන ස්වરૂපය අපි ගත්ත නිමිති, හැඩතල, පාට වලින් තමයි මමත්වයේ කරගන්නේ කියලා දකින්න පුළුවන්කමක් ලැබෙනවා නම් අන්න යාගේ චින්තනයක් මෙහෙ වෙලා තියෙනවා. අන්න එතකොට මොකද එයාට අදහසක් දෙනවා නම් මේ වෙලා තියෙන්නේ මේ ස්වરૂපයක් ඉස්මතු වෙන දේ අපි ගත නිමිති, හැඩතල, පාට වලින් තමයි මමත්වයක් කරගන්න කියලා දකින්න පුළුවන් කමක් තියෙනවා නම්, දැක්මක් ඉස්මතු වෙනවා නම් අන්න යාගේ චින්තනයක් මෙහෙ වෙලා තියෙනවා. එයාගේ දැන් චින්තනයක් මෙහෙ වෙලා තියෙනවා. ඒක දකින්න උත්සාහ කරනකොට මෙයාට සංස්කාර නුවණක් ඇති වෙලා තියෙනවා. අන්න සංස්කාර නුවණක් ඇති වෙලා තියෙනවා. කාටද? අන්න ඇස කන නාසය දිවකය මන ඔස්සේ ගොඩනැගෙන ලෝකයේ ස්වරූපයක් විඳීමක් ස්වරූපයක් හැඩයක් ආකාරයක් විදියක් වෙද්දී මේක මම මගේ පැත්තෙන් නිමිති පාට හැඩතල එක්කාසු වුණාට පස්සේ තමයි ලෝකයක් කියලා ගොඩනගන්නේ කියලා දැක්ම කිස්මතු වෙනවා නම් අන්න එයාට මෙහෙ එයා චින්තනයක් මෙහෙ වෙලා තියෙනවා නම් එයාට මෙයාට සංස්කාර නුවණක් ඇති වෙලා තියෙනවා. නැත්තම් අපිට මේ ලෝකයේ වැදගත් අය ඉන්නවා, මොන වැදගත් අය ඉන්නවා, නරක අය ඉන්නවා, සත්පුරුෂයය ඉන්නවා, අසත්පුරුෂයය ඉන්නවා, සිල්වත් අය, දුස්සීල අය. මේ ලෝකයේ අපට හොඳ දේවල්, නරක දේවල් තියෙනවා. මෙන්න මේවා අපට ලෝකයේ තියෙන ඒකාන්ත දේවල් බවට පත් වෙනවා. හොඳ නරක කියලා දෙකක්. හොඳක් කතා කරන්නේ නරකට සාපේක්ෂව, උසක් කතා කරන්නේ මිතියකට එක්ක සාපේක්ෂව. අන්න චින්තන ශක්තිය කිස්මතු කෙනාට ද්වේතාවයක් යමක පිහිටීමක ලැබීමක් එක්ක ඉන ගතියකට අවස්ථාව ලැබෙන්නේ නැහැ කියලා මේ දේශනාවෙන් ඉස්මතු කරලා පෙන්නනවා. ස්වරූපයක් හැඩයක් විදිහක් ආකාරයක් ගොඩනැගෙනකොට ඒ ස්වරූපයක් හැඩය විදිය ආකාරය අපි දන්න නිමිති ඔස්සේ තමයි තේරුම් ගන්න කියන මේ නුවණ එන්නේ නැහැ. ආවි නැති වුණොත්ින් ඒ නුවණ ආපු තැනදීම අර ගොඩනැගුණු ස්වරූපය විදිය හැඩය ආකාරයට එකතු වෙන්න ඉඩක් නෙවෙයි තියෙන්නේ. හොඳට තේරුම් ගන්න. අපහු බලමු එක. ස්වරූපයක් හැඩයක් විදියක් ආකාරයක් ගොඩනැගෙනකොට ඒ ස්වරූපයක් හැඩය විදිය ආකාරය අපි දන්න නිමිති ඔස්සේ තමයි තේරුම් ගන්නේ කියන එක කියන මේ නුවණ එන්නේ නැහැ. එන්නේ නැත්නම් මොකද වෙන්නේ? මේ නුවණ ආපු තැනදීම මෙයාට නුවණක් එනෝ මෙන්න මේ ඔක්කොම ගොඩනගන්නේ මම දාපු කාරණාවත් එක්කයි කියලා නුවණ ආපු තැනදී අර ගොඩ නැගුණු ස්වરૂපය විදිය හැඩය ආකාරයට එකතු වෙන්න ඉඩක් නෙවෙයි තියෙන්නේ. අන්න ඒ කාරණයක් එක්ක එකතු වෙන්න විදියක් නෙවෙයි තියෙන්නේ. අනිත්‍ය ස්වභාවය යථාර්ථ ස්වභාවය දකින්න ඕන කෝණයටයි යන්නේ. දකින්න ඕන කෝණයටයි යන්නේ. ඒ වැටහීමක් තියෙනවා. අනිත්‍ය සංඥාව කියන කාරණාවෙත් ඉස්මතු වෙන්නේ කාරණාවෙත් ඉස්මතු වෙන්නේ අන්න ඒක. ඊළඟට අර වේදනාවක් අපට ප්‍රකට වෙනවා. ඒ කියන්නේ වේදනාවක් විඳවනවා. අපේ විඳවන වේදනාව හොඳයි නරකයි කියලා දානවා. අපිට ඒ දාන දැමීම පිළිබඳව වැටහීමක් එනවා. අන්නේ සංස්කාර පිළිබඳව නුවණක් එනවා. දාන දැමීම පිළිබඳව වැටහීමක් එනවා. මේක වෙන්න වෙන මෙහෙමයි කියලා වැටහීමක් එනවා. ඊළඟට හඳුනා ගැනීම. අපිට මේ ලෝකයේ විවිධ විදියට හඳුනා ගැනීම වෙනවා. ස්වરૂපයක්, හැඩයක්, විදියක් පිළිබඳව හඳුනා ගැනීම වෙනවා. මේ හඳුනා ගැනීම කියන කාරණාවක්, ක්‍රියාවක්, සිද්ධියක් ඉස්මතු වෙනකොට අපට ඒ හඳුනා ගැනීම පිළිබඳව යථාර්ථයක් නොදකින නිසා අපි කලින් ගත්ත නිමිති, හැඩතල මුල් කරගෙන අපි ආපහු ඒක මමායනය කරගන්න දඟලනවා. ඒ කියන්නේ විපරිණාමී අඤ්ඤතාභාවී අනිත්‍ය කියන මෙන්න මේ කාරණා දකින්නේ නැහැ කියන එක. අනිත්‍ය භාවය, විපරිණාමී භාවය, අඤ්ඤතාභාවය දකින්න පුළුවන්කම ලැබෙනවා නම් ඒ ලැබෙන්නේ යාගේ ගොරෝසු මට්ටමෙන් වැටහීමක් ලැබෙනවා. ඒ වගේම ඇසෙන් අහින් ඒක අකුර හදෙන්න ඕන. ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, මනසින් ලෝකය හා එකතු වෙද්දී මමත්වයේ මුල් කරගෙනයි මේ සියල්ලක්ම සිද්ධ වෙන්නේ. මගේ රාමුවකට අනුවයි මේ නිමිති ටික දාන්නේ. ඔන්න මොකද්ද? මගේ රාමුවකට අනුව තමයි මේ නිමිති ටික දාන්නේ. එතකොට ඒ කරුණ නිසා එක්කම යාට වැටහීමක් එනවා. ඒ ගොඩනැගුණු කාරණාවට නිත්‍යභාවයක් නැහැ කියලා. එතකොට ගොඩනැගුණු කාරණාවට නිත්‍යභාවයක් නැත්නම් ඒ ස්වභාවය එක්කනම් මම කියන කාරණාවේ දීම තිබුණේ. ඔන්න ටික හරි ලස්සනයි. මං ආයි කියන්නම්. යම් උඩකින් මගේ රාමුවකට අයිති මේ නිමිති ටික දාන්න. මගේ රාමුවකට අනුවයි මේ නිමිති ටික දාන්න. එතකොට ඒ කරුණ එක්කම යාට වැටහීමක් එනවා, ඒ ගොඩනැගුණු කාරණාවට නිත්‍යභාවයක් නැහැ කියලා. එතකොට ගොඩනැගුණු කාරණාවට නිත්‍යභාවයක් නැත්නම් ඒ ස්වභාවයේ එක්කනම් මම කියන කාරණාවේ යෙදීම තිබුණේ. ගොඩනැගුණු කාරණාවට නේ නැත්නම් කියන්නේ නිමිති ටික දැවෙන මගේ ටික දැවෙ නැත්නම් ගොඩනැගෙන කාරණාවට නිත්‍යභාවයක් එන්නේ නැහැ. ඒ ස්වභාවයේ එක්කනම් මම කියන කාරණාවේ යෙදීම තිබුණේ. දැන් එහෙනම් ඒ ස්වභාවයට මම කියලා ගන්න ඉඩක් නැති වෙනවා. මෙන්න මේ විදිහට අපට සිහියක් නුවණක් වීරයක් පුරු කරන්න පෙළඹුණාට පස්සේ ගොඩනැගෙන ස්වરૂපය, හැඩය, විදිය, ආකාරය, වේදනාව හඳුනා ගැනීම, සකස් වීම කියන්නේ චේතනාත්මක භාවය. දැන් හොඳට හිතලා බලන්න, අපේ ජීවිතය ගත්තට පස්සේ රූපයයි මමයි කියලා, වේදනාවයි මමයි කියලා, සංඥාවයි මමයි කියලා, චේතනාවයි මමයි කියලා, දැනගැනීමයි මමයි කියලා, අපිට මෙහෙම දෙකක් හැටියට ජීවිතයේ ඉඳලා නැද්ද බලන්න. ඒ කියන්නේ රූපය වෙනම තියෙනවා, මම වෙනම ඉන්නවා. වේදනාව වෙනම තියෙනවා, මම වෙනම ඉන්නවා. සංඥාව වෙනම තියෙනවා, මම වෙනම ඉන්නවා. සංස්කාර වෙනම තියෙනවා, මම වෙනම ඉන්නවා. විඥානය වෙනම තියෙනවා, මම වෙනම ඉන්නවා. එතකොට එහෙනම් අර වේදේ පැහැදිලි කරන ආත්මන් කියන පැත්තට තල්ලු වෙනවා. හැබැයි රූපය කියන කාරණාවක් වටහා ගන්න, ඒ පිළිබඳව තේරුම් ගන්න යනකොට ඔන්න ලස්සන කාරණාවක්, ඒ රූපය කියන කාරණාව යථාර්ථවාදීවම දකින්න පුළුවන් කමක් ලැබුණොත් අන්න එයාට නුවණක් ඇති වෙනවා. දැන් මොකද යථාර්ථවාදීව දකින්නකොට නුවණක් ඇති වෙන්නේ? ඒ රූපය කියන කාරණාව මම ආයනයක් එක්ක ආපු එකක්. හැබැයි රූපය කියන කාරණාවෙන් තොරව මම ආවෙන්නේ ඉදිලා නැහැ. යෙදෙන්නේ විදියක් නැහැ කියන. වේදනාව කියන කාරණාවෙන් තොරව සංඥාව කියන කාරණාවෙන් තොරව, සංස්කාර කියන කාරණාවෙන් තොරව, විඥානය කියන කාරණාවෙන් තොරව මම ඉන්න විදියක් නැහැ කියලා. මෙන්න මේ විදියට යම් කිසි කෙනෙකුට ජීවත් වෙන කාරණාවට අහගන්න පුළුවන්කම ලැබුණොත් අන්න එයාට මේ ලෝකයේ ජීවත් වෙද්දී ලෝකයේ ප්‍රශ්න අර්බුද කියන කාරණාවන් නැතිව වාසය කරන්න පුළුවන්කමක් ලැබෙනවා. සිහියක් එනකොට, වීරයක් එනකොට, නුවණක් එනකොට, සිහිය වීරය නුවණ එක්ක එයා ජීවිතයේ ඇත්ත දකින්න පෙළඹෙනවා කියන කියනවා. ඔන්න ඉතින් ඒ දක්වා මම ටිකක් මේ කාලය අරගත්තා. මේ දේශනා අපි කවුරුත් අහපු දේශනා වෙන්න ඕනේනේ. සාමයක කියනකොටත් ආපහු මතක් වෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේ මේක ප්‍රවේශයක් හැටියට ගත්ත ටික තමයි ඇත්තටම මම කියෙව්වේ. ඉතින් මේ ඇසරින් අපේ අදහස් එකතු කරමු අපි සාකච්ඡාවක් හැටියට. කාරණාවන් මේ ඉස්මතු කරගෙන යමු නේද?
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. දැන් මේ අන්තිමට මේ කතා ටික දැන් ලෝකේ කියලා හම්බෙන කොට යම් කිසි ස්වරූපයක් රීතියක් දැන ගැනීමක් කියන ඔය වගේ ඒ කාරණාවලින් යමක් හෝ එක්ක දැන් කිව්වනේ ඒකත් එක්ක මම ආයනේ කියන එක යෙදීම කියන විදිහට ඒ කියන්නේ මමයි ස්වරූපයයි කියලා දෙකක් විදිහට තමයි මුලින්ම කොහමදත් අපේ ස්වභාවය වෙලා තියෙන්නේ. ඒ වගේ එතකොට දැන් එතනත් එක්ක හොඳට දැන් ඒකට යථාර්ථවාදී වෙනකොට කියන්නේ ඒක විමසන්න යෑමත් එක්කනේ. ඒ කියන්නේ එතකොට අර ඒ ස්වરૂපයත් එක මමායනේ දිලා කියලා මේ මෙතන වනි. දැන් ඒ කියපු කාරණාවේ තව පැත්තකින් දැන් නිකම් මේ මට කල්පනා ආවේ දැන් දැන් මුතන අපි සක්කාය දිට්ඨිය කියන එක ධර්මයේ විග්‍රහ වෙද්දී දැන් එතන අර දැන් ඕනෑම කාරණාවක් එක දැන් රූපය මම රූපේ තමා කියලා. එතකොට තමා රූපේ එතකොට රූපවන්ත වූ කියලා අර ඒ වගේ හතර විදිහකට මේ කතා කරනවානේ. එතකොට දැන් අන්න ඒ වගේම ඒක නේද ඔතන ඔය තව ටිකක් ගැඹුරට ගිහින් බැලුවොත් ඔය කියන්නේ
ඒ ස්වභාවය තමා කතා කරන්නේ. පාලියෙන් නොකියුවට රූපං අත්තතෝ සමනුපස්සති කියන මේ පාලි වාක්‍ය සිංහලට නැගුවා වගේ තැනක් එක්කනේ. ඔව් දැන් අර මම මතක් කරේ දැන් අර ස්වરૂපය තමා වෙලා එහෙම නැත්තම් රූපවත්තු රූපවන්තං වත්තං රූපවත් අල්ලා ගැනීමක් කියන කාරණේනේ.
එහෙම
ස්වરૂපයෙහි අල්ලා ගැනීම නැත්නම් අල්වා ගැනීමෙහි ස්වરૂපය. ඒක සමුනුපස්සති දැක්මක් දැකීමක් කියන කාරණේත් එක්ක තමයි මේ කතා කරේ. ඒතර මේ චේතෙන් අපි හොඳට අවධානය තියාගෙන මේ කියවගෙන යනකොට ඒ කාරණේම තමයි දැන් අවසාන ඡේදයේ කතා කරේ. මෙන්න මේම කාරණයක් වෙනවා. මේ සිහිපත් කරේ ඔන්න ස්වરૂපයක් මේ කවුද සුවන් මාත පොඩ්ඩක් උඩට යමු උඩ හරි අවසාන හරි ස්වરૂපයක් හැඩයක් විදිහක් ආකාරයක් ගොඩ නැගෙනකොට ඒ ස්වરૂපයක් හැඩය විදිහ ආකාරය අපි දන්න නිමිති ඔස්සේ තමයි තේරුම් ගන්න කියන මිනෝනේ ඉන්නේ නැහැ. මිනෝන ආපු තැනදී අර ගොඩ නැගුණු ස්වરૂපයේ විදිහ ආකාරයේ හැඩයට එකතු වෙන ඉඩක් වෙන්නේ එකතු වෙන ඉඩක් නෙවෙයි තියෙන්නේ. අනිත්‍ය ස්වභාවය යථාර්ථ ස්වභාවය දකින්න ඕන කෝණයකටයි යන්නේ. වැටහීමක් තියෙනවා. අනිත්‍ය සංඥාව කියන කාරණාව තිස්මතු වෙන්නේ අන්න ඒක කියලා කියන. වේදනාවක් අපට ප්‍රකට වෙනවා කියන්නේ වේදනාවක් විඳවනවා. ඒ අපි මේ වේදනාව හොඳයි නරකයි කියලා දාන ওই විදිහටනේ කියාගෙන ගියේ. ඔහොම ඔහොමමයි වෙලා මේ ඔය විදිහට කාරණා ටික කියාගෙන 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 ඇවිල්ලා තමයි අර මේ කියන්නේ රූපය කියන කාරණාව යථාර්ථවාදීවම දකින්න පුළුවන් ලැබුණොත් අන්නයට නුවණක් ඇති වෙනවා. ඒ රූපය කියන කාරණාව මම ආයනේ එක්ක ආපු එක. හැබැයි රූපය කියන කාරණාවෙන් තොරව මම ආයනේ ඉදිලා නැහැ. යෙදෙන්නේ විදියක් නැහැ කිය. වේදනාව කියන කාරණාවෙන් තොරව සංඥා කියන කාරණාවෙන් තොරව සංස්කාර කියන කාරණාවෙන් තොරව විඥානය කියන කාරණාවෙන් තොරව මම ඉන්න විදියක් නැහැ කිය. මෙන්න මේ විදියට යම් කිසි කෙනෙකුට ජීවත් වෙන කාරණාව වටහා ගන්න පුළුවන්කම ලැබුණොත් අන්න එයාට මේ ලෝකයේ ජීවත් වෙද්දී අර ලෝකයේ ප්‍රශ්න අරුබුද එහෙම එන්නේ නැහැ. සිහිය නුන වීරිය භාවිත වෙද්දී කියලා කියනවා. ඒතර රේණුකාම මතක් කරා වගේ මෙතෙන්දී අර සිහිපත් කරලා තියෙන්නේ මට රූපයනේ රූපේම මම කියන වගේ තැන රූපං අත්තතෝ සමනුපස්සති එක අර කරුණු හතර රූපං අත්තතෝ සමනුපස්සති සති රූපවන්තං වාතාන අත්තනිවා රූප රූපස්මින් වා අත්තානං වගේ මට පාඩි පාඩි මතකේ නිවැරදි නම් ඒ වගේ තැනකින් තමයි මේ ධර්ම කතා කරලා තියෙන්නේ.
එහෙමයි. එතකොට දැන් එතන ඔය සක්කාය දිට්ඨිය කියන එකනේ. ඒ කියන්නේ තමන්ගේ මෙමෙ වලින් එක අර සංයෝජනය කියන වීම කියන කාරණාවනේ දැන් ඔතන. ඒ කියන්නේ මමත් එක්ක යෙදීමක් තමයි වෙලා තියෙන්නේ කියන එක කියලා කියන්නේ. එතකොට අර ඒ සංයෝජනය ප්‍රකට වෙනවා කියන කාරණාවමත් කියලා ඉතින් අපේ ධර්මයේ කාරණා පැත්තෙන් ගත්තොත් එහෙම කියන්නත් පුළුවන් නේද?
සංයෝජනය වීම කියන කාරණාව ගන්නත් පුළුවන්. ඒක නිකන් වචනේ ගත්තා. සං කියන්නේ මනාව, යෝජිත කියන්නේ යෝජිත ගැහිලා කියන වාක්‍ය අර සංයෝජනේ. හොඳටම ගැට ගැහිලා තියෙනවා මේ කාරණේ. ඒ වගේ සංයෝජනේ කියන කාරණාවත් එක්ක ඒ වචනේ අය
ඒක ප්‍රකට වීමක් සංයෝජනයේ පාරමීම වෙන්නේ ප්‍රකට වීමනේ ඒ ප්‍රහා එතකොටනේ ප්‍රහාණිය වෙන්න පුළුවන් නේද සාමණේරසේ
පුළුවන්කම් ප්‍රකට වීමත් එක්ක තමයි සංඥාස විදෙන්නේ. දිගටම අර ආකාරයක් විදිහක් හැඩයක් ওই විදිහටම ප්‍රකටත්වයේ ඉස්මතු කරගෙන ආවා. ඒ නිසා වෙන්නට ඕන භාග්‍යතුන් වහන්සේ මේ රූපයේ කියන තැන උඩින්ම තීරලා තියෙන්නේ රූපඤ්ඤෝ වගේ වචනත් එක්ක නේද?
මං කිව්වේ සක්කාය දිට්ඨි සංයෝජනය කියන එක සංයෝජන වල මූලික කාරණාව වෙන තැන
මූලික කාරණාව කියන තැන. ඕ
මෙහෙම සක්නාස් තේරුවන් සරණයි.
තේරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. අර දැන් මනසට දැන් අපිට හිතට යම් හැඩතල ටිකක් සිහියට ආවහම ඒක අපේ නිමිති දාලා අපි ඒක ආමේ මගේ අම්මන්ගේ කියලා එහෙම අපි එහෙම අරගන්නවා. එතකොට ඒ ගන්න නිමිති වලින් ගන්න රූපයෙන් තොරව වේදනාව සංඥාව සංකාර විඥානය හටගන්න විදියක් තියෙනවා ස්වාමීන් වහන්සේ? එහෙම වෙන්න බෑ නේද?
ඔව්, ගොඩාක් දුරට අපි මහත්මයා මේ දැන් අපිට ඔය දැන් ගොඩාක් දුරට මේ වේදනාවත් මේ ස්වરૂපයක් ඇටියට වේදනා සංඥා සංස්කෘතියනේ. දැන් සමහර වෙලාවට දැන් අපි ලොම විනී
පොඩ්ඩක් ඇහෙනවා මදි, පොඩ්ඩක් සද්දය ඇහෙනවා මදි ටික
ඇහෙනවා ඩොයිද? දැන් කොහොමද?
දැන් හරි, දැන් හොඳයි.
හරි නේද? හරි. එතකොට අපිට ගොඩාක් දුරට මහත්මයා මේ කියන්නේ වේදනාවක් වුණා මේ අර යම් කිසි විදියක් ආකාරයක් හැඩයක් විදියට තමයි ගොඩක් දුරට එන්නේ. දැන් හඳුන ගැනීමක් වුණත් හඳුන ගැනීමේ ප්‍රකටත්වයක්, දැන ගැනීමේ ප්‍රකටත්වයක්. ඒ නිසා මේ අර ප්‍රකටත්වයකට යම් කිසි ආකාරයක් හැඩයක් විදියක් කියන එකට තියෙන මේ ප්‍රමුඛතාවය වැඩි ගොඩාක් දුරට.
එමයි ස්වාමීන්. එමයි. අර දැන් අපිට ලෝකයක් සමුදේ වුණාම ඒ සමුදේ වෙච්ච එක සමුදේ වෙච්ච හැඩරුව අපි නිමිති වලින් අපි යම් නිත්‍ය වශයෙන් තියෙන දෙයක් කියලා අරගෙන ඒකට තමයි මේ විඳීම හඳුනා ගැනීම ඒ අපි අර අවිද්‍යාව හන්දා ඒක සිද්ධ වෙනවා නේද? එහෙම ස්වාමීන්.
මෙතනදී අපේ මහත්මයා දැන් මේ ස්වરૂප දැන් කියන්නේ ස්වરૂප කියන්නේ ලෝකයේ ගොඩනැගෙන්නේ යම් ආකාරයක් විදියක් හැඩයක් එක්කනේ. නිමිති අපේ නිමිති හැඩතල දැමීම නිසා කියලා යම් වැටහීමක් එනවනම් එයාට එන්නේ සංස්කාර ඥානයක්. එතකොට ඒ සංස්කාර ඥානය, ඔව් සංස්කාර ඥානයක් ඇති වුණාට පස්සේ ආපහු වේදනාවක් මේ හඳුන ගැනීමක් දැන ගැනීමක් කියලා එහෙම යන්නේ නැහැ මහත්මයා. අතෙන්දි වැටහීම එනවනම් ආය අර ඊට මේ සකස් වීමක් කියලා වැටහීම එනවනම් ආපහු ඒ නිසා තමයි මේ වේදනාවක්. එතකොට ආපහු යනවා ලෝකයේ ඉන්න කෙනෙක්ට දැනෙන වේදනාව කියන තැන. ඉන්න කෙනෙකුගේ හඳුන ගැනීමක්, ඉන්න කෙනෙක්ගේ තමන් කියලා ඉන්න කෙනෙක්ගේ දැන ගැනීමක් කියලා. අර ඒක වෙනමම මේ මොකද්ද ඒක ආපහු මේ බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන්නෙම තමා කියලා ගැනීමේ වැරැද්දනේ. ඒ වැරැද්ද කියලා දුන්නට පස්සේ වැරැද්ද සිද්ධ වෙන්නේ මෙහිමයි කියලා ආපහු මේ ඉන්න මට සිද්ධ වෙන්න දැනෙන වේදනාවක් වගේ පැත්තකට ඒ විදිහට වැළවෙමින් මේ එක්කසු වෙලා යන්න ඉඩකට තියෙනවා මහත්මයා. ඉතින් දැන් අපි මේ ඔව් මේ
ස්වාමීන් වහන්සේ දැන් මේ සංස්කරණයක් වුණා කියලා ඥානය આવොත් ඉතුරු ටික සකස් වීමක් වෙන්නේ නැහැ නේද හැමෝටම
ඒක තමයි කියන්නේ නුවණක් එක්ක ඒ කියන්නේ නුවණ ඉස්මතු වෙද්දී ආපහු ඉන්න කෙනෙක්ගේ අත්විඳීමක් කියන පැත්තකට යන්නේ නැහැ මහත්මයා
එහෙම වෙන්න අපි හැම වෙලේම දැන් අපි දැන් සිහිය නුවණ වීර්ය තියාගෙනම කටයුතු කරන්න ඕනේ දිනදා වැඩ කරනකොට.
ඔව් මූලික වශයෙන් අපිට ගොරෝසු මට්ටමින් සිහියක් නුවණක් වීර්යයක් අවශ්‍ය වෙනවා. දැන් වෙන්න දැන් කිප දැන් අර අපි මුලින්ම අර කතා කරේ මේ හිතන ගතියක් කියලා.
එහෙමයි.
ලාල් මහත්තයර මතකද? අර හිතන යෙදෙන කාරණාන් පිළිබඳව හිතන ගතියක් අනේ යෙදෙන කාරණාන් පිළිබඳව හිතන ගතියක් ඉස්මතු වෙනකොට ඒ හිතන ගතිය තුලින් පැනනගෙනවා සිහිනුවන වීරිය.
එහෙමයි.
පැහැදිලිද? ඒ කියන්නේ ලෝකේ දැන් මේක අපි ලෝකේ වැඩ කටයුතු කරනකොට දැන් අපිට අපි හිතමු ඕන්න මට සාමාන්‍ය ගමු අපිට අපිට සමහර රට විඥානයේ නාම රූප ඕව ගෝචර වෙන්නේ ඒ වචන ලකුවට ගෝචර වෙන්නේ නැහනේ. අපි හිතමු ඕන්න මේවා ඇතිනවා. මේ දුක ඇති වෙනවා. මොනවද? ලෙඩ වෙනවානේ.
එහෙමයි.
ලෙඩ වීම. ඊපස් කායික දුක් ඇති වෙනවානේ. මානසික අපේ හිතේ දුම්නස් වෙනවානේ. ශෝක කරන ගතිය අර හඬන වැළපෙන ගති සුසුම්ලන ගති අනේ මෙහිමයි අපි ඔන්න ඔය වගේ කාරණාවල් අපේ ජීවිතේ ප්‍රකට වෙනවානේ නේද?
එහෙමයි.
අපි හුස්ම ගන්නවා හුස්ම හෙළනවා අපි කනවා බොනවා ඇවිදිනවා කියනවානේ. ඒ අර ජීවිතේ ගොරෝසු මට්ටම් අපිට අරව එක සැරේට නොඉන්න පුළුවන්. ඒක අර ගොඩාක් කියලා පරාසයක් මං කියන්නේ ඒව හොයන්න බෑ කියන එක නෙමෙයි. යන වගේ දේවල් අපිට එහෙම එන්නේ නැහැනේ. මං කියන්නේ ඒක ගොඩාක් හිතන කෙනෙකුට නොඉනවා කියන එක නෙමෙයි. ඒක සාමාන්‍යයෙන් ගත්තට පස්සේ අපිට මේ කයට කායික දුක් මතු වෙනවා. ඊපස්සේ මන හිතේ හිත කරදර කියන දේවල් අපිට ඕන තරම් තියෙනවා. අපි දැන් වයස්ක මිනිස්සු නේනේ. කයට දුක් වෙනවා. ඒකේ අසහන ස්වභාවයන් එනවා. ශෝක කරන ගති, වැළපෙන ගති, නේ ඔයගේ දේවල්. කියන්නේ අකමැති දේ වෙනවා. කැමති දේ වෙන්නේ නැහැ. ඒවත් නැත්තම් ඒ වගේ දේවල් නිකන් ටිකක් ඉතිලකට වෙලා එන ගතිය වැඩි ඉති. මේ ඇවිදිනා ඊට පස්සේ ඒවත් නැත්තම් තා ටිකක් හොඳ අපි සිහියක් පවත්වනවා කියලා මට්ටමින් අර ලෝකේ. ඒක රෝස් මට්ටමින් සිහියක් පවත්වනවා කියන මට ඇවිදිනකොට, කනගුණකොට, සමගන්නකොට නේද? අර ඒ වගේ කාරණාවල් වලදී අන්නේ ඒ වගේ මූලිකව සිහියටත් සිහියක් ඕන. කියන්නේ සිහියටත් සිහියක් ඕන මූලික වශයෙන් මාත්‍රාවක් හැටියට මාත්‍රික වශයෙන් අවශ්‍යයි. අන විමසන හිතන ගතියක් කියලා කිව්වේ. අනේ හිතන ගතිය ඉස්මතු වෙනකොට ආත්මය අනේ හිතන ගතිය තුලින් සිහිය නුවණ වීර්යය යම් පමණකට ගොඩනැගෙනවා. අපි තුමු කියන්නේ ආතාපි සම්පජානෝ සතිමා විනේ ලෝකේ අවිද්‍යා දෝමනසං නොවෙන්න පුළුවන් සතිපට්ඨාන සූත්‍රයෙන්. හැබැයි මූලික වශයෙන් අර හිතන ගතියත් එක්ක සිහිය නෝන වීරිය ගොඩනැගෙනවා. අර ඒක ගොඩක් වටිනවා. හිතද්දි ස්මතු වෙන සිහිය නෝන වීරිය ඒක කියන්නේ මූලික වශයෙන් කෙනෙක් හැටියට පටන් ගනිද්දි ඒක හරියට ක්‍රමයකට අනුගත වෙනකොට ඒක මගේ එකක් නෙමෙයි සිහිය නෝන වීරිය බවට මාර්ගයට වැඩපිළිවෙල ඉස්මතු වෙනවා.
ස්වාමීන් වහන්සේ දැන් අපි දැන් උදාහරණයක් වශයෙන් කියනකොට දැන් නුරුස්සනා වගේ ඉන්නවා නම් දැන් එතකොට ඒකට සිහිය තිබ්බොත් අපි කොහොමද එහෙම ඒක පස්සට ගිහිල්ලා සත්‍යවාදීව දකින්නේ කොහොමද? එතකොට අපි ඒක උපකාර කරගන්නේ
ඒකත් දැන් ඔය මහා අත්පදෝම සූත්‍රයේ කියනනේ කවුරු හරි අක්කෝසෙන්ති පරිභාසෙන්ති රෝසෙන්ති විහෙසෙන්ති කියලා. දැන් කවුරු හරි අක්කෝ අක්කෝ සින්ද ආක්‍රෝෂ කරදි වණිනවා කියන එකනේ. පරිවාසින්ද කියන්නේ මේ නරක වචනෙන් තදින් වණිනවා කියන්නේ. ආක්‍රෝෂයක් කරද්දී කෝසිටි පරිභාෂන රෝසින්ති රොස්පරොස් නගනවා විහේසින්ති අපිව විහේස වනවා. දැන් වෙනදා සම්මයි වෙනදට වෙන්නේ දැන් අපිව දැන් එයා බාහිරින් තමයි අපිව අවුස්සන්නේ කියලා බාහිරක් එක ගැටෙන්න යනවා නේද. හැබැයි ඇත්තටම කියන්නේ මේ ඒක මේ පැත්තෙන් අපේ ප්‍රකට යම්කිසි ප්‍රකට වීමක් කියන කියන්නේ අපේ දැන් ඕක ඒක වෙන්නේ එක්ක පෙනීමක් එකනේ. කවුද මේක මේ මෙහෙම කරේ ඕන වෙහෙස වීමක් නේ මේ කරලා තියෙන අපේ ඇස් දෙක පේනවා නේ. ඊට පස්සේ කවුරු හරි කියන්නේ නොසෑහෙන අපිට රෝස් පරස නම් අපි වෙනදට යන්නේ එයත් එක්ක ගැටෙන්නේ අනේ ඇහෙනවා නේ අනේ ඇහෙනවා කියන අනේ ඊට පස්සේ ඇහෙනවා ඊට පස්සේ මොකක් හරි ගඳ සුවඳ දෙන්න මොකද්ද මේ මෙතන ජරා කරලා කැත කරලා මේ බලන්න ගඳ නෝන දැනීමක් එක්ක නේ ඊට පස්සේ නාසයට දැනීමක් ඊට පස්සේ අපි හිතමු මේ දිවට රසයක් මේ කන්න පුළුවන් මේ කටේ තියන්න බැන්නේ මොකද්ද මේකේ අන්න දැනීමක් එක්ක නේ ඊට පස්සේ මොකක් හරි කයට පහසක් එක්ක මොකක් හරි ගොරෝසු දෙයක් මේ ඉන්න බැමි දවසම දාඩිය ආස්නේ කිනි ගාන නුරුස්සන ගතිය එහෙම නැත්නම් හිතට එනවා ඔ කියන්නේ මේ මොන හරි අනවශ්‍ය දේවල් ටිකක් තරහකාරයෙක් ගැන දැක්ක ගමන් මතක් වෙනවා. දැන් අර වාක්‍යයක් මේ උඩින් ගත නේද පේනකොට ඇස කන නාසය දිව කය මන මේ හයවෙනි පිටුවේ සුනන්ද මහත්තය. එතකොට දැන් හිතලා බලන්න අපිට ලෝකය කියලා ගොඩනගන්නේ අන්න එතකොට අපි වෙනද ගියේ එළියක් එක අපි කියන්නේ ගුරුසුගේ එළියක් එක අපිට ලෝකය කියලා ගොඩනගන්නේ යම් කිසි විදියක් ස්වරූපයක් හැඩයක් ඉස්මතු වෙන එක. ඇස කන නාසය දිව කය මනස කියන මේ කරුණ ඔස්සේ තමයි එකතු වෙන්නේ. අන්න එනම් ඔය දැන් එතකොට තේරෙනවනේ අපිට නුරුස්සන ගතියක් ඉස්මතු වෙනවා කියන්නේ ඇස කන නාසය දිව කය මන ඔස්සේනේ. හැබැයි ඒ කියන්නේ ඒ ගොඩනගෙන යම්සි විදියක් ආකාරයක් හැඩයක් තමයි ඉස්මතු වෙන්නේ. ඒකට අපේ නිමිති ටික දාවට පස්සේ ඔන්න කතන්දරේ හැදෙනවා. ඔන්න ඊට පස්සේ ඉතින් දිගට මේක නඩත්තු කරගෙන යෑමක් වගේ නේ ලෝකෙන් සාමාන්‍ය වෙන්නේ නේද?
එහෙමයි.
ඔකේ වෙනද වෙන්නේ නේ මට හොඳ නැති ශබ්දයක්. මට හොඳ නැති රූපයක්. මට හොඳ නැති ශබ්දයක්. මට හොඳ නැති ගන්ධයක්. මට හොඳ නැති රසයක්. මට හොඳ නැති පහසක්. මට හොඳ නැති මං අකමැති දෙයක් හිතෙනවා. කොහොමනේ? හැබැයි අර ඇස කන නාසය දිව කය මන ඔස්සේ යම් කිසි ස්වරූපයක් දැන් අපි හිතමු වෙන මෙහෙම මගේ ඉස්සරහ තියෙන ෆෝන් එක පේනවනේ. එතකොට ඒකට දැන් ඒ පෙනී දැන් ඒ පෙනීමේ ප්‍රකටත්වය එක ඒක යම් කිසි හැඩයක් විදියක් ආකාරයක්නේ. ඒකේ ෆෝන් එකක් තියෙනවා. දැන් මට ෆෝන් එකක් වෙන යම් කිසි විදියක් එක වගේනේ නේද මේ
එහෙමයි.
දැන් හැඩයක් කියන්නේ. හැඩේ තුල ෆෝන් තියනවාද?
නෑ, එහෙම නෑනේ.
නෑ නේ නේද?
එහෙමයි.
හැබැයි හැඩේ තුල ෆෝන් නෑ. ෆෝන් එක කිව්වේ මොකක් එක්කද?
අන්න මගේ නිමිති එක.
මගේ නිමිති එක. අන්න මගේ නිමිති එක. දැන් මේ ෆෝන් එක හොඳයි. මේක කොච්චර හොඳයිද මට මේ බලන්න පුළුවන්. මේකෙන් මට හිතවත් අයිට කතා කරන්න පුළුවන්. ඔය විදිහට ඕක මොන දැන් සතුටක් ගොඩනගෙනව නේද ෆෝන් එකට. ඔව්. ඔන්න හිතේ ගම මොන සිග්නල් නැති වෙලා යන.
එහෙම
නැත්නම් මේක බිම වැටිලා කැඩෙනවා. එහෙම නැත්නම් කවුරු හරි හොරකම් කරනවා. දැන් ස්වරූපයේද නැත්නම් මගේ නිමිති ටිකක් එකාසු වෙලා
නේ. මගේ නිමිති.
ඒ එකාසු වෙලා නේ. අන්න එතකොට මොකක්ද වෙන්නේ? අන්න ඊට පස්සේ තමයි මේක මගේ. හැබැයි මේක අර එතකොට ෆෝන් එක කියලා උනේ ප්‍රකටත්වයක් නේ.
එහෙමයි.
ඒ වගේම ෆෝන් එක කියලා උනේ ප්‍රකටත්වයක්. හැබැයි ෆෝන් එක මූල් කරගෙන මට සතුටක් ඇති වුණා. ඒකත් ප්‍රකටත්වයක් නේ.
එහෙමයි.
ෆෝන් එක කියලා දුකක් ඇති වුණා. ඒකත් යම්කිසි ස්වරූපයක් ආකාරයක් විදියක් හැඩයක් නේ.
එහෙමයි.
හරි, අපිට ඔන්න ඔය විදියට මේ විඳීම, හඳුන ගැනීම, දැන ගැනීමක් වුණත් ඒකත් යම්කිසි විදියක් ආකාරයක් හැඩයක් වගේ නේ.
එහෙමයි.
අන්න එතන දැන් හිතන ගතියක් එක්ක අපිට සයින්හස කියලා දී, මේ කියන්නේ මේ උත්‍රජානනාසේ බුද්ධ වචනේදී කියලා දෙනවා, මේක මේ යම්කිසි අර ඉද්ධීම එමත ඇඳුම් කෑමක් වගේ ස්වභාවයක් එක්ක දැන් ඒ සිද්ධියක් ක්‍රියාවක් සංස්කාරයක් සකස් වීමක් කියන පැත්තකට කියෝතින් හිතන ගතියක් එක්ක ඒකේ ෆෝන් එකක් කියලා කතා කරන්න පුළුවන්ද?
කතා කරන්න බෑනේ ස්වාමීන් වහන්සේ.
කරන්න බෑ නේද? අන්න එහෙමනම් අපිට අර දෙයක් දැන් මූලික වශයෙන් නැතර මෙතන ෆෝන් එකක් තමයි තියෙන මෙතන තියෙන්නේ. මෙතන තියෙන පොතක් නෙවෙයිනේ, මෙතන තියෙන පෑනක් නෙවෙයි, ෆෝන් එකනේ. මූලික වශයෙන් ෆෝන් එක කියලා කතාවක් තියෙන. හැබැයි ෆෝන් එක උනේ යම්කිසි ස්වරූපයක්, විදියක්, ආකාරයක්, හැඩයක්. ඊට පස්සේ මම කිව්වා ෆෝන් එක මුල් කරගෙන ඇති වෙන්න පුළුවන් දේවල් ගොඩ නැගෙන්න පුළුවන් තව ඉතින්. ෆෝන් එක හොඳයි කියලා කියන්නේ සතුටක් නේද? සතුටක්. ඊට පස්සේ අපිට දුකක් ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේකත් එක්ක කනස්සල්ලක් ඇති වෙන්න පුළුවන් නේද? මේක හොඳයි කියලා හරි, එහෙම නැත්නම් මේක නරකයි කියලා. ඒකත් යම්කිසි ප්‍රකටත්වයක් නේ. තවදුරටත් ඔක සියුම් විදිහට හිතාගෙන යන කතියක යම්කිසි විඳීමක ප්‍රකටේ. විඳීමක් වුණත් ඕ ඒ විඳීම යම්කිසි ආකාරයක් හැඩයක් එක්ක නේ. ඊට පස්සේ හඳුන ගැනීමක්. ඊට පස්සේ මේ යම්කිසි දැන ගැනීමක් එක ප්‍රකටත්වයක්. ආන්නේ ඒ සිද්ධියක් කියන පැත්තට ගිහිල්ලා ඒ සිද්ධිය පිළිබඳව විමසීමක් වුණොත් දැන් ඒ සිද්ධියත් එක්ක මට සිද්ධිය කියන එක නෙමෙයි, සිද්ධියත් එක්ක තමයි මම සිද්ධියත් එක්ක මම ඉන්නවා නෙමෙයි මම කතා කරන්න වෙන්නේ. හැබැයි සිද්ධිය පැත්ත විමසීමකට ලකුණෝතින් අපිට පුළුවන් ද මෙන්න මේකයි ස්වરૂපය කියලා, මෙන්න මේකයි ඉද්දෙනවා, එහෙම නැත්නම් මෙන්න මේකයි ඇඳුම් කෑම, මෙන්න මේකයි ප්‍රකට, මෙහෙමයි මේක කියලාද කියන්නේ, මෙහෙමයි ප්‍රකට වෙන්නේ කියලාද කියන්න වෙන්නේ අපිට.
මෙහෙමයි
මෙහෙමයි මෙසේ ප්‍රකට වෙන්නේ,
මෙසේ
මෙසේ කියලා නේ කියන්න වෙන්නේ නේද?
යාර සමුදේ සමුදේ වෙන හැටි අපි දකින්න ඕනේ ස්වාමීන් වහන්සේ.
ඔව්, සමුදේ වෙන හැටි අරව විමසද්දි දැක්ම ඉස්මතු වෙනවා. ඒකට මම දකිනා නෙවෙයි,
සමුදේ ඉස්මතු වෙනවා නේද? ඔව්.
නැත්තම් මගේ ඒක මගේ අත්දැකීමක් වෙනවානේ.
එමයි.
අර ස්වාමීන් වහන්සේ මේ දෙවන් සරණ එතෙන්ටත් අර අපේ ස්වාමීන් වහන්සේ නිතරම කියන්නේ මේක දැන් හැම එකක්ම මම දකිනවා ඒ වගේ අර වැටහීමක් නුවණක් ඒවා මම දකිනවා නෙමෙයි එතන අර ප්‍රඥාවෙන් දැක්මක් තියෙන්නේ කියන කාරණාවත් ඒකත්.
ඔව්, ඒක අන්න මම දකිනවා. ඒ කියන්නේ ඔතන ලස්සන වචන දෙකක් ගන්න ඔය මම කවුද පොතේදී අත්දැකීමයි දැකීමයි කියලා වචන දෙකන්නේ. එතකොට මේක අර ආපහු මේක මේ මෙන්න මෙහෙමයි සිද්ධ වෙන්නේ කියලා ඒක මගේ අත්දැකීමක් වෙන්න බෑ. ඒතර අර ප්‍රඥාවේ දර්ශනයක්ම තමයි දැන් සමුදය කතා කරන්නේ. ප්‍රඥාවේ දර්ශනයක් එක්කම තමයි නුවණේ දැක්මත් එක්කම තමයි කතා කරන්නේ. එහෙම නොවුනොත් ආපහු අපි අර ආත්ම කෙනෙක්ට අර මොකද බුද්ධියක් කියන එකක් ඇවිල්ලා බුද්ධිය කියන පැත්තෙන් Taman තහවුරු වෙලා තියෙන මනසට පිටිසරණ බුද්ධියයි කියලා කියන්නේ ඒ බුද්ධිය අයිති මම වෙනම ඉන්නවා නැත්තම් මේ කියන්නේ අතන අර සිහියක් නේ ඉස්මතු වෙන්නේ විමසීම් සහගත සිහියක් ඉස්මතු වෙද්දී විමසීම් ක්‍රමයකට අනුගතව විමසීම් සහගත ස්වභාවයක් ඉස්මතු වෙද්දී නැත්තම් ආයි අධ්‍යක්ීම් ලෝකයට යනවා. මේක මේ කියන්නේම ප්‍රඥාවේ දර්ශනයක් කියන පැත්තත් එක්කම තමයි යන්න සීපත් කරන්නේ නේද?
ප්‍රශ්නයක් තියෙනවා යොමු කරන්න මහිතා ස්වාමීන් වහන්සේ අපිට එක්මනින් නිදහස් කරන්න වෙනවා. මොකද වෙසක් වෙලා ඉන්න නිසා ස්වාමීන් වහන්සේ අපි ඉතුරු කොටස ඒක අවස්ථාවේ කතා කරමු නේද?
හොඳයි. අනිත් හැමෝගේ හොඳ නැත් ඉතින් අදහස් එකතු කරගන්න තියෙනවා වටිනවා. අපි මේකේ මේ තව දුරටත් කරුණු ආපහු දැන් මේක PDF එක group වලට දැමුවට පස්සේ බලන්න පුළුවන්න්නේ. එතකොට මේ පුංචි යෝජනාවකුත් කරනවා. ඉතින් මේ පුළුවන්කම තියෙන අයට විතරක් මේ මේක මම නම් සාමාන්‍යයෙන් අර print out එකක් අරගෙන ලොකු විදමක් කියන්නේ print out එකක් අරගෙන දැන් අර ඒක අර සමහර වෙලාවකට දේශනාව අහනකොටම හොඳට අවධානය තියලා අහනකොට ඒකත් එක්ක යන්න පුළුවන්කම තියෙනවා. කෙනකෙනාගේ හැකියාවන් පරාසයන් වෙනස්නේ. ඉතින් ඒ නිසා මේක අර දැන් මේක පිටපතක් හැටියට තියෙන නිසා ඒක print out එකක් වගේ අරගෙන ඊට පස්සේ දැන් මම නම් කියන්නේ අර නිතර නිතර කියව කියව ගන්න වැදගත්තෙන් ඕන කියන අවශ්‍ය තැන් සටහන් කරගන්න ඒකේ අර ඉස්මතු කරලා highlight කරගන්න ඒ වගේ දේවල් කරගන්න පුළුවන්කමක් තියෙනවානේ. ඉතින් ඒකත් මේ උපකාර වෙයි කියලා හිතෙනවා. කෙනකෙනාගේ හැකියාවන් තීව්‍රයි වෙනස් තීව්‍රතාවය අඩු වැඩි වශයෙන් තියෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා PDF එකම වුණත් ෆෝන් එකෙන් හරි ලැප්ටොප් එකෙන් හරි කිව ගන්නත් පුළුවන්. ඉතින් ඒ විදිහට කටයුතු කරමු. මේකම ඇත්තරම දැන් අපහු කියවනකොට මේකේ වෙන අර්ථ වෙන වෙනස් වෙනවා තීව්‍ර වෙනවා. ඇත්තරම ඉතින් මේ වෙලාවේ සිහිපත් කරන්නට ඕන මමත් පෞද්ගලිකව මේ කතා කරන්නේ මමත් ශිෂ්‍යයෙක් හැටියට ඉගෙන ගන්න කෙනෙක් හැටියට. එතකොට මටත් මේක කියන්නේ උපකාර වීම වෙනසක් හැටියට තමයි මේ කටයුතු කරන්නේ. එතකොට මේක අපි මේක හුදෙක් හුදු දේශනාවක් නෙමෙයි. සාර ප්‍රශ්නවලට උත්තර දෙනවට එහි කාරණයකටත් වඩා අපි ප්‍රශ්නවලට උත්තර අපි මස්තමට කතා කරන්න පුළුවන්. මං හරි ගොඩාක් සතුටුයි මේක මේ ඇසුරෙන් අපි සාකච්ඡාවක් ඉස්මතු කරගෙන. මම දකින එක දෙයක් තමයි මේ ධර්මීය අහන අය අතර මේ ස්තුතිය මේ ඇත්තරම මේ කරන්න ඕන. මේ ධර්මීය අහන පිරිසක් දැන් ලෝකයේ තියෙන ප්‍රශ්නයක් තමයි ධර්මීය නාමයෙන් හරි අපිට ගැටුම් ඇති කරගන්න එක තමයි සමහර වෙලාවට සිද්ධ වෙන්නේ. නව්‍ය යුක්තක් තමයි වෙන්නේ. හැබැයි මට සතුටට කාරණය තමයි මේ අපේ මේ ධර්මීය අහන අය ධර්මීයන හිතන අය අතර හරි පුදුම සෞම්‍යශීලී සංනිවේදනයක් තියෙනවා. අපි හිතමු මේ යම් කිසි කාරණයක් තියෙනවා නම් මේ කාරණේ මෙන්න මෙහෙම වෙන්න පුළුවන් නේද කියලා දැන් මේ දර්ශනයක මොන දැන් මම කියාගෙන යනවා. මම කියාගෙන ගියාට සමහර වෙලාවට මේක මම වාක්‍ය විතරයි කියාගෙන යන්නේ. හැබැයි ඒකෙන් ඉස්මතු වෙන්න ඕන කාරණයක් තියෙනවා නම් මේ ඉන්න කවුරු වුණත් මේ වැඩි හිටියෝ ඉන්නේ ඊට පස්සේ ධර්මීය ආධාරණ අය මෙහෙම වෙන්න පුළුවන් නේද කියලා මේකේ පුදුම සෞම්‍යශීලී සංනිවේදනයක් තියෙනවා. ඒ වගේම කාට හරි මෙන්න මේ වගේ කාරණාවක් මෙන්න මෙහෙමයි මෙහෙම වෙන්න පුළුවන් නේද කියනකොට බොහොම නිහතමානීව අනතිමානීව කියන්නේ පිළිගන්න පුළුවන්කම ඇතිව පිළිගන්න ගතියක් තියෙනවා. අන්න ඒ ස්වභාවයන් මම දැකුව හරිය ලස්සන දෙයක්. මොකද දැන් මේ අපි දැන් කියාගෙන ආපු කොටසේ වුණ කියන්නේ මේ සොකියට තමන් කියලා කොටු කරගත් එකට පහර වැදෙන වැඩපිළිවෙලක ඉඳෙද්දි අන්න මේක මේ කලන වැටක්. මේක කෙනකෙනාට අපි මේ විමුක්තිකාමී පරිසරයක නෙමෙයිනේ අපි ඉන්නේ. අපිට ඒ කාලේ භාවිත කරපු භාෂා ඥානය අපිට නැහැනේ. මම කියන්නේ මන්දෝත්සාහී වෙන්න කියනවා නෙමෙයි. නමුත් ඒ කාලේ භාෂාවත් මේකට අරගෙන ඊට පස්සේ ඒ වගේම විමුක්තිකාමී ස්වභාවය නැති අවස්ථාවක විමුක්තිකාමී ස්වභාවයත් ඉස්මතු කරගෙන ඊට පස්සේ මේක වසර 2500 ගාණක් වෙනා තියෙනවා. මෙහෙම මේ මට්ටමට මේ කාරණාව ඔසව ගන්න අර අපි කතාවක් කියන්නේ අර මේ වතු දැනක් කිර වුණාට පස්සේ එයාල එකාංශ වෙන මේ සමගියෙන් මේ ඔසවගෙන ගියත් මේක තනියෙන් ඔසවගෙන යන්න කියන්නේ තනියෙන්ම නෙවෙයි හැමෝම දෙනාගේ ශක්තිය යොදාගෙන මේක යන්න ඕන ගමනක්. ඒක කෙනෙකුට උදව් උපකාර කරගෙන කෙනෙකුට ඉවසමින් ඒ කියන්නේ කතා බහ කරද්දී ඒ කියන්නේ මේ කෙනෙකුට කියන්නේ මම මේ හැමෝම කණ්ඩායම් හැටියට ධර්මීය සාකච්ඡා කරනවා කෙනෙකුට ධර්මීය අහනවා සාකච්ඡා කරනවා නිවේදනය කරගන්න ඒ අය මේ තන තන විසිරීලා තියෙන සුවඳවත් ලස්සන විකසිත මල් එක තැනකට එක්කාසු කරනවා වගේ වැඩක් මේ කරන්නේ නිසා මේ කාගෙත් අදහස් හරියි වටිනවා කාගෙත් අද්දකින් හරියි වටිනවා. ඉතින් ඒ මම කැමති මම ශිෂ්‍යෙක් හැටියට මම ඉගෙන ගන්න කෙනෙක් හැටියට මේ අපි එකිනෙකා අතර අදහස් හුවමාරු කරගෙන මේ කටයුතු කරගෙන යනකොට හරි ලස්සනයි. මේක අර දැන් අපිට හැබැයි මේ කාරණාවන් මේ දේශනාව මූලික කරගෙන පාදක කරගෙන යනකොට නැත්තම් කතා බහ මොකද පැත්තකට ඇදින යනවා පටන් ගත්ත කොහින්ද කොහේද ගිහිල්ලා තියෙන්නේ කොහෙද කියලා අපිට හිතා ගන්න බැරි වෙනවා. විතර යම් කාරණයක් මූලික එක්ක ශ්‍රවණය වෙන මේ ශ්‍රවණය වෙන කොටසක් වෙනවා එහෙම නැත්තම් ලිඛිත මූල මේ කොටසක් වෙනවා. ඒක පාදක කරගෙන යනකොට ඒක ඔස්සේ ගලාගෙන සමායත්ව යනකොට ඒකට අනුයාත කතා කරගෙන යනකොට අපි අපේ අදහස් ඉක්මතු කරගෙන බොහොම මුදු මුලක සෞම්‍යශීලීව ඉතින් අර මම ස්තුතිපූර්වක වෙන්න ඕන කාරණේ තමයි අන්න ඒ ගතිය මට ඇත්තටම මේ හරි කියන්නේ ඒක දැනුණා ඒ කියන්නේ මට ඒක හැඟුණා ඒ කාරණේ මේ හැමෝම ධර්මයෙන් අනුකරගෙන උපකාරශීලීව ඉතින් ඒක ඇත්තටම ඒක අපේ කටයුතු වන කාරණයක්. ඉතින් මේ වෙලාවේදී අපේ මුතුන් කියන උත්සාහයක් නිරන් මේක මේ විදිහට කරගන්න පුළුවන් තමයි ලැබුණේ. භාග්‍යවත් විද්‍යානන් වහන්සේ අසාමාන්‍ය ගුණ අපිට සිහිපත් කරගන්න බෑ. ඒ තුන් ලෝකුරා විද්‍යානන් වහන්සේ ලෝකේ පහළ වෙලා මේ වගේ දහමක් දේශනා කරන නිසා වෙන්නම් ඒ දේශනා කරපු පින්තුනේ මම පෞද්ගලිකව මම පැවිදි වෙනා දැන් අවුරුදු ගානක් මේ අවුරුදු මම හිතන්නේ 25කට වඩා කිතු වෙනවා යන්ති. හැබැයි මම මේ පෙළ පොට්ටික දාන මේ ගොඩාක් මම කතා කරන්නේ මේක තමයි මේක තමයි මගේ මේක මේක තමයි සංගීතනිකයි හරි මේක සංගීතනිකයි එකේ තියෙන මේවා දෙකේ තියෙන මේවා කියලා හරි එහෙම මේ පොට්ටිකේ නම් ටික හරි දැනගත්තේ නෑ. මම කොච්චර පුංචි කාලේදී පැවිදි වුණත් මම ඇත්තටම පැවිදි හිටියට ඕ දැනගෙන හිටියේ නෑ. මේ කාරණේ සිහිපත් කරන්නේ එහෙම පොට්ටිකේ නම් ටික හරි දැනගත්තේ මගේ ගුරුවරයා නිසා අපේ ප්‍රතිසංවාදයේ නිසා. ඒ නිසා තාම මේ අයන් ඉගෙන ගන්න උත්සාහය පොඩි. ඉතින් මේ සූත්‍රයක් මේ විදිහට මම හිතනවා මට කල්ප සතරහසක් ගියත් මේ යන විදිහට කියන මම දන්නේ කොහොමද කියලා ඒකාන්ත වශයෙන් කියන්න බැහැ. හැබැයි මේ ඉස්මතු කිරීම කරගෙන දුන්නේ නැත්නම් ඉස්මතු කරන්නේ නැත්නම් එහෙම පැහැදිලි නෑ. ආ මේ කතා ලෝකයට කොහේ ආවි. හැබැයි මේ අවස්ථාව සැලසුනේ අපේ ගුරු ගුරුවරයාගේ ගුණ සිහිපත් කරගන්න බැරි වෙනකොට අපේ ශාස්ත්‍රඥ වහන්සේගේ බුද්ධ ජනන් වහන්සේ කොහොමද හිතන්නේ. මේ නිසා මේ වෙලාවේ
ඒ ජීවිතය රැස් කරගන්න සියලු ගුණ ශක්තියෙන් අපේ ගුරු දේවෝත්තම ආනන්දගේ සිසුන් රෝගකේ සිරිගියනේ ආයිරාරෝගසේ සම්ම හේතුවා මේ ශාසනය බබලෝන උතුම් මහා සංඝරත්නයකින් සම්මතයෙන් අනුමෝදන් දෙස්සා ශාසනික ප්‍රතිපත්තියව මෙනෙහි සිද්ධ කරගෙන යන ප්‍රතිපත්තියව මෙහි මහත්යලාට ඒ වගේම මේකට ශාරීරික අසාවත දරනවද නැද්ද කියන කාරණයට වඩා අසාවතක් දරනවා නම් පහසුවක් තියෙනවා. නමුත් මෙහි ශ්‍රාවක ශාරිකාව ඉන්න මේ ධර්මයට බොහෝම ගෞරවයෙන් මුදුනේ බොහෝම කියන්නේ හැබැයි අතාරක දහමට අනුගත වෙන්න කැමති. ඉතින් මේ අයත් මේ කලට ගිහි පැවිදි වෙනසක් නැහැ ධර්මයට. මේ ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ ධර්මයට. ඉතින් මේකත් එක්ක ස්ථාංශ වෙන මේවා සම්මේලන අපේ රවි තුම්බල කියන්නේ තුමා දේශනන්ද මහත්මයා එවැගේම ග්‍රැහොන් කන්ගෙන සම්බන්ධ වෙන පින්වතුන් මේ අය ලොකු පරිශ්‍රමයක් උත්සාහයක් දරන. ඉතින් මේ නිසා පසුවින් සකස් කිරීම කොච්චර වටිනවද නේද? ඉතින් මේ නිසා අපි කවුරුත් මේ කාරණා දැන කියන මට්ටමින් කතා බහ කරගෙන අදහස් වෙනවාරු කරගෙන අපි අහනව වගේම දැන් අර මේ ටිකේදී අපිට ගොරෝසු අපිට කරන්න දේවල් ටිකක් කියවන්නේ නේද? සම්මතන්න ඇති කරගන්න. දැඩි බව මම ආයේ සම්බේ නැති කරගන්න. ඉතින් අන්න ඒකට කිව්ව සිතීමේ ගතිය. යෙදෙන කාරණා එක්ක ප්‍රායෝගික ජීවිතය මොනවාද දුරද කායි. ලක්ම වෙනකොට අපිට නොමිලම හම්බ වෙනවනේ වනේ ආය යමිතේ විතරමතර ගන්න ඕනේ. ස්වභාවයෙන්ම ওই ටික හම්බ වෙනවනේ නේද? මම කියන්නේ ඒක හොඳයි කියලා ඒක පිළෙන්න කියලා කාටවත් කියනව නෙමෙයි. කායික ඉක්මවත් ඇති ඉක්මවත් වෙනවා හිතට ඒකේක ස්වභාවයන් මතු වෙනවා නේ. ඒ වගේ ෂෝක් කරන ගැටේ ඒ වගේ දේවල් නිරායාසයෙන්ම අපේ ලොකු සයින්නාක කියලා අපි කියන
සබයි සන්නෝ සබයි එනවා මොදි කියලා පොඩක්
හඳයි අපේ ලොකු සයින්නාන්සේ කියලා තියෙනවා අපි කාට හරි දුකක් පීඩාවක් එනවා නම් හිතන්නේ නැති කෙනාට ඒක මහා වෙස්සනයක් කියලා. ඒ කියන්නේ හිතීමේ ගතියක් මතුවේනේ නැත්තම් ඒක මහා දුකක් වේදනාවක් පීඩාවක්. හැබැයි දුකක් කරදරයක් පීඩාවක් වුණත් හිතන ගතියක් වුණොත් ඒක යාට හරියි පුදුම මොකද ආශිර්වාදයක් කියලා මට මතකයි එහෙම කියමනක්. ඉතින් අපේ ජීවිතයේ ස්වභාවයෙන්ම මරණය කරා බලාගෙන යන එක ස්වභාවයෙන්ම ජරාව කරා වියපත් භාවය කරා මේ ලෝකයේ ගොරෝසුව ගත්තට පස්සේ එහෙම ඒක මම ළිඩ වෙනවා මම වයසට යනවා මම මැරෙනවා මට දුක් පීඩා වෙනවා මට කනස්සල්ල ඇති වෙනවානේ ඔය විදිහට නේ වෙන්නේ. හැබැයි ඔය මට මම කියලා ගත්ත කම ත ඉඩක් නොවනකොට එහෙනම් මගේ ළිඩවීම මගේ මරණය මගේ වියපත් වීම මගේ හිතේ කනස්සල්ල නේද උද්දාමයටපත් වීම එහෙම නැති වෙනකොට දුකටපත් වීම කියන කාරණාවන් වලට තැනක් එන්නේ නැහැ. ඉතින් අන්න ඒකට මූලික වශයෙන්ම ජීවිතයේ යෙදෙන කාරණාවන් එක විචක්ෂණය කිරීමේ ගතිය හිතීමේ ගතිය එක යොමු වෙන්න ඕන. එතකොට ඒ මූලික වශයෙන් අපේ ජීවිතේ කරන්න ඕන දේවල් අදාළ විදියට කරද්දී ප්‍රඥාවේ දර්ශනයත් එක්ක ඊතර වීම සිද්ධ වෙන බව මේ දේශනා හැම එකදීම තියෙනවා. ඉතින් ඒ පිණිස අපිට සියලු ආශිර්වාදයන් උපකාර වේවා. කායික සුවය මානසික සුවය හැම දිනාටම ධර්ම ප්‍රීතිය මේ හැම දෙයක්ම අපේ ප්‍රතිපදාවට වුමනා වන කටයුතු සඳහා අවශ්‍ය වෙන සියලුම ආශිර්වාද සියලු දිනාටම සැරසේවා කියලා මෙත් සිතින් අදට මේ කටයුත්ත හමාර කරමු. ආපහු මේ මුල් කොටසත් අවශ්‍යම නම් ලබන සතියකත් කියවලා ඊළඟට අපි සූත්‍රය පැත්තට යමු. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි.